එහෙම දෙනාටම තෙරුවන් සරණයි. අපි තථාගතයන් වහන්සේටත්, තථාගතයන් වහන්සේ නිසා බිහිවුණා වූ ධර්ම රත්නයටත්, ඒ උතුම් ධර්ම රත්නය නිසා බිහිවුණා වූ ආර්ය පුද්ගල මහා සංඝ රත්නයට නමස්කාර කරනවා. නමස්කාර වේවා. අද භාවනාවට අපි තෝරගත්තේ ආනේඤ්ඤ සප්පාය සූත්‍රය. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාගතුන් වහන්සේ කුරු රට කම්මස්ස ධම්ම නම් වූ කුරු රට වැස්සන්ගේ නියංගමක් වේද එහි වැඩවසන සේක. එකල්ල කල්ලි වනායි භාගතුන් වහන්සේ භික්ෂූන්ට මහන්නේ කතා කළ සේක. පින්වතුන් වහන්සේ ඒ භික්ෂූ භාගතුන් වහන්සේට උත්තර දුන්න. භාගතුන් වහන්සේ මේ කාරණය වදාළා. මානිනි කාමයෝ අනිත්‍ය හිස්සේ විනාශ වන්නාහුය. විනාශ වන ස්වභාවය ඇත්තාහුය. මහන්නේ මේ මායාවකින් කරන ලද්දක් වෙනි. අඥානයන් විසින් මගේ කියන ලබන්නාහුය. මෙලව ඇත්තාව යම් මනුසකාම ගුණයෝ වෙද්ද, පරලොව ඇත්තාව යම් දිව්‍යකාම ගුණයෝ වෙද්ද, මෙලව ඇත්තාව යම් මනුසකාම සංඥාවෝ වෙද්ද, පරලොව ඇත්තාව යම් දිව්‍යකාම සංඥාවෝ වෙද්ද, මේ දෙකොටස මාරයාට යටත් වෙයි. මේ මාරයාගේ ස්ථානය වෙයි. මාරයා දමන කෑම වෙයි. මාරයාගේ කොටු වෙයි. මේ කාමයන් අරමුණු කොට සිත්ති හට ගන්නා වූ දැඩි ලෝභයේද, ව්‍යාපාදයේද, අන්‍යයන්ට වැඩියෙන් කිරීමයි කියන ලද සාරම්භයේද යන අකුසලිය පවතිත. ඒ අකුසලිය මේ ශාසනයේ හික්මෙන්නා වූ ආර ශ්‍රාවකයාගේ අන්තරාය වෙනස හටගනිත්. එතකොට මෙතන පෙන්නනවා පාලි භාෂාවෙන් අනිච්චා භික්කවේ කාම. කාමයේ කියන එක අනිත්‍යයි. ඒ වගේම කාමයේ කියන එක තුච්චා. මුසා මෝස ධම්ම අපි ඉගෙන ගත්තනේ. අමෝස ධම්ම නිබ්බානං කියලා. මායාකතමේතං. මායාවකින් කරන ලද්දක් වෙනි. බාලලාපන. බාලයාගේ වචනයකින් සිදුවක් වෙනි. ඒච දිට්ඨ ධම්මික කාම සම්පරායක කාම. දිට්ඨ ධම්මික කාම සංඥා සම්පරායක කාම සංඥා මේ දෙකම උභය මේතං මාර දෙය. එතකොට ඒ කියන්නේ මේ පෙර තිබුණා වූ කාම කාම සංඥා ඒ දැන් පෙර තියෙන එකයි පස්සේ තියෙන එකයි ඒ වගේම මේ දිට්ඨ ධම්මික කාම කාම සංඥා මේ ඔක්කොම මාර දෙය. මාරයාට කියන එකට යටත් වෙමු. මාරස්ස විසය මාරයාගේ ස්ථානය වෙනවා. මාරස්ස නිවාපෝ මාරයා දමන කෑම. මාරස්ස ගෝචරෝ ඒ කියන්නේ රේන්ජ් එක කියන එක. එතකොට අපේ ඇහැට යම් කිසි දෙයක් පේනවාද, ඒ පේන දේ මාරයාටත් පේනවා. අපි මොකක් හරි එකක් දිහා බලලා මේක බොහොම හොඳයි කියලා කියනවාද, මාරයේ රේන්ජ් එකෙත් ඒක තියෙනවා. මාරයා දන්නවා එයා මේකට කැමතියි කියලා. අපි ඉන්නේ මාරයාගේ කූල් කොටුව ඇතුළේ. එළියට පනින්න හදනකොට මාරයා දෙනවා අන්න කෑම. කෑම දුන්නට පස්සේ ඉතින් ඒක ඔයා මේකට කැමතිනේ එතනින් එකට අහු වෙනවා. එතකොට මේකේ පෙන්නනවා මේකෙන් ඇති වෙන්නේ මේ පාපක අකුසල ධර්මයන් අභිජ්ජා ව්‍යාපාද සාරම්භ කියන ඒවා තමයි ඇති වෙන්නේ කියලා. ඉතින් අපි ඉගෙන ගත්තා අර දවස් හතරේ වැඩසටහනේදී. ඉතින් ওই බාලයා විසින් තමයි මේ නැති කාමයන් කියන ඒවා අපිට ඇති වෙන්නේ ඇති කරන්නේ කියලා අපි ඉගෙන ගත්තා නේද? ඒක තින් නැවතත් මතක් කරන්න ඕනේ නෑ. එතකොට කාම සංඥා කියලා කියන්නේ සංස්කාර නිසා විඥානීය පැවතීමට ඇති කැමැත්තේ කියන එක තමයි මේ කාම සංඥාව කියලා කියන්නේ. එතකොට මේ සංස්කාරයෙන් කළා ඉතින් අපි මේ කාම සංඥාවන් කියන ඒවා ඒ විඥානීය පවත්තල එක ගන්න. දැන් මහණෙනි එහිලා ආර්ය ශ්‍රාවකසනේ මෙසේ ප්‍රත්‍යාවක්ෂ කරේ. යම් දිට්ඨ ධම්මික කාමයොත් සම්පරායක කාමයොත් යම් දිට්ඨ ධම්මික කාම සංඥා කෙනෙකුත් යම් සම්පරායක කාම සංඥා කෙනෙකුත් එද්ද තෙල කාම කාම සංඥා යන දෙකම මරුට තැන් වේ. මරුට විෂය වේ. මරුගේ නිවාපේ තෙල මරුගේ ගෝචරේ. මේ කාම ගුණ විෂය මානසික වූ අවිද්‍යා ව්‍යාපාද සාරම්භයන් තෙල් ලාම කකුසල ධර්මයෝ පවත්නාහ. ඒ තුන් කෙලසුන් මේ සස්නේ හික්මෙන ආර්ශාවකයාට අන්තරාය පිණිස වේ. මම කාමගුණ ලෝකයේ මැඩපියා දැහැන් අරුමු ඒ කියන්නේ සත්‍ය බෝධිපාක්ෂික ධර්මයන් අදිෂ්ඨාන කොට වාසය කරන්නේ නම් ඉතා ඒක මම විපුලූ මාත්ගත සිතින් කාමගුණ ලෝකයේ මැඩපවත්වා සිතින් බෝධිපාක්ෂික අරුමු අදිෂ්ඨාන කොට වාසය කරන්න වූ මාගේ සිතේ හටගන්නා වූ පවිටු අකුසල් වූ අවිද්‍යාවෝද ව්‍යාපාදයේ සාරම්භයෝද වෙද්ද ඔහු නොවන්නාහ. ඔවුන්ගේ දුරුකිරීමේ මාගේ සිත කාමාවචර නො අප්‍රමාණෝ මොනවට වඩන ලද්දා වූ සිතක් වන්නේ සිතන්නේ. මෙසේ පිළිපන්නා වූ ඒ බහුලකට වාසය කරන්නා වූගේ සිත රහත් බවට හේතු විදර්ශනාවේ හෝ ධානයට හේතු සමාධිය හෝ පැහැදේ. මනා පැහැදීම ඇති කල්ලි මේ භවයෙන් කම්පා නොවන ධ්‍යාන සමාධියට හෝ පැමිණි ප්‍රඥාවෙන් හෝ මිදේ. නොහොත් ශරීරයාගේ මිදීමෙන් මරණින් මත්තේ මේ කාරණේ ඒ භික්ෂුව උපදින්නා වූ විපාක විඥානයක් වේද? ඒ කුසල චතුත්ථ ධ්‍යානයට සමාන වන්නේ යන මේ කාරණේ ඇත්තේ මහණෙනි පළවෙනි කෙලසුන්ගෙන් කම්පා නොවන ධ්‍යාන සමාධිය හිතු ප්‍රතිපදාවයයි කියනු ලැබේ. එතකොට මේක පෙන්වන්නේ මේ භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා මේ කාමයෝගීනිව අනිත්‍ය දෙයක්, මුසා මෝස ධර්මයක්, බාලයාගේ වචනයකින් වෙච්ච දෙයක්, මායාවකින් කරන වාගේ දෙයක්. ඉතින් මේ කාම සංඥා දිට්ඨ ධම්මයක සම්ප්‍රායක මේවා නිසා මට ඇති වෙන්නේ මේ අභිජ්ජා ව්‍යාපාද සාරම්භ කියන්නේ. මම කරන දේවල් ඔක්කොම මේ මායයා දන්නවා. මායාවේ ගොගුල් කොටුවේ තමයි මේ ඉන්නේ. එතකොට මම මේ ගොගුල් කොටුවෙන් මම එළියට පැන ගන්නවා කියලා අදිෂ්ඨානයක්, දැඩි ලෙස අදිෂ්ඨානයක් ගන්නවා. ඒ අදිෂ්ඨානිය ගැනීමෙන් තමයි මෙයා මේකේ එළියට පැන ගන්න. අප්‍රමාණ සුභාවිත. එතකොට මේක එහෙමනම් අපි තේරුම් ගන්න, ඒ කියන්නේ ඒක සඳහා යා භාවිතා කරන්නේ ඔය බෝධිපාක්ෂික ධර්මය. අභිභූය කියන වචනේ බුදුහාමුදුරුවෝ උතන පෙන්නනවා. ඒ කියන්නේ මම මේකෙන් එළියට පැන ගන්නවා. මේ කුකුළුටුවෙන් ඉන්නේ. දැන් ඔයගොල්ලෝ කොහේ හරි පළාතක ඉන්නකොට කණ්ඩත් බොණ්ඩත් නැත්නම් මුදුලුත් ලැබෙන්නේ නැත්නම් ඒ පළාත අත්හැරලා වෙන රටකට හරි ගමන් කරනවානේ. ආන් ඒ වගේ මම මේක ඇතුලේ නම් ඉන්නේ නැහැ කියලා. එහෙනම් අපි මේව බලන්න, අපි මේ ඩයග්‍රම්ස් වලට යමු. අපි බලමු මේ අගනිට බ්‍රහ්ම ලෝකේ රහතන් වහන්සේට පුතමිතාය පළ කරන ධර්මය අපිට ලබා දුන්නට. අපි දෙවෙනි ස්ලයිඩ් එකට යමු. මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ දැන් බුදුහාමුදුරු පෙන්වන අනිච්චාභික්කවේ කාමා කියන එක. ඕගලන්ට පේනවා කාමයේ කියන එක සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා. සංකල්පයට තියෙන රාගය තමයි පුරුෂයාගේ කාමය කියලා කියන්නේ. එතකොට මෙතන අපිට පේනවා ඒ සංකප්පය කියන එක මේ පැත්තේ ලකුණු කරලා තියෙනවා. ඒ සංකප්පයට තියෙන රාගය තමයි කාමයේ වෙලා තියෙන්නේ. එහෙමනම් මේක හැදුනේ කොහොමද මේ සංකප්පේ? දැන් අපිට පේනවා මේක සුබයි මුසාවක් නේද? එතකොට ඒකට නිට්යයි කියලා එකතු කරලා සුඛයි, සුඛේන් අත්ත අත්ත කියලා ප්ලෑන් එකක් ගහලා මේක ආවේ. එහෙමනම් මේකේ සමුදයක් කියන එක තියෙනවා. හට ගැනීමක් තියෙනවා. එහෙමනම් සමුදයක් අස්තංගමයක් තියෙනවා නම් ඒක අනිත්‍යයි. අන්න අනිච්චාභික්කවේ කාමා කියන එක මේ ඩයග්‍රෑම් එකෙන් අපිට වැටහෙනවා. සකස් කරපු දෙයක් කියන එක. එහෙමනම් අපි ඒක ඊළඟ ඩයග්‍රෑම් එකට යමු. මේ ඩයග්‍රෑම් එකේ තමයි පෙන්වන්නේ අර හැම වටේකම තියෙන ස්ටෙප්ස් හතක්. එතකොට ඒ ස්ටෙප්ස් හත තමයි අපි මේ පෙන්වන්නේ. පළවෙනිම ඔයගලන්ට පේනවා මොකක් හරි වස්තුවක් දැක්කහම ඒක පාටම අපි ඒක සුබයි කියලා ගන්නවා. එතකොට ඒ සුබයි කියන එක තමයි පළවෙනි ස්ටෙප් එක. ඒ කියන්නේ කබලින්කාර ආහාරය දැන් ටික ඉස්සෙල්ල ඩයග්‍රෑම් එකේ පෙන්නවා මේ සංඥාව දක්වා එනවායි කියලා ඒ සුබයි කියන එක. දැන් බලන්න එතකොට ඒ සුබයි කියන එක අපි මෙතන ලකුණු කරලා තියෙනවා. ඒ මොකද හේතුව? බලන්න ඔය සුබයි කියලා කියනකොට තමන්ගේ ඇතුළේ දෙයක් නේ ඇදිලා ඉන්නේ. මලක් දිහා බලලා ලස්සනයි කියලා කියනකොට මලින් මොකක්වත් හම්බ වෙලා නෙමෙයි. තමන්ගේ ඇතුළේ ගුණයක්. ඒකනේ තව එක්කෙනෙක් කියන්නේ මට නම් ඕක ලස්සන නෑයි කියලා මල. එතකොට මේකේ පරාමාසයේ තමන්ගේ වරදව වටහාගත්ත දේවල් නිසා මේක පාටම මේක සුබයි කියලා මේ ඉදන් සත්‍යාව නිවේශ කාය ග්‍රන්ථියට යනවා කියන එක තියෙනවා. එතකොට මේ සුබයි කියන එක ඒක තමයි පළවෙනි ස්ටෙප් එක. ඊට පස්සේ ඒ සුබේට අපි නිත්‍යයි කියන එක එකතු වෙනවා. දැන් අර මතකද කට්ලට් උදාහරණේ ගත්තාම කට්ලට් ටික කෑවා. කට්ලට් ටික දැකපු ගම ඔන්න එක පාරටම ආවා. ඔන්න මේක හොඳයි කියලා ලයිට් එක පත්තු වෙනවා වාගේ. කවුරු හරි මේ කට්ලට් පිඟාන තිබ්බ ගමන් තමයි මේක ආවේ සතුට. කවුරු හරි ඊළඟ එක්කෙනෙක් ඇවිල්ලා මේ මුළු පිඟානම අරගෙන යනවා. එතකොට එක පාට මේක අරගෙන ගියා නම් ඉතින් Tamanට කිසිම සතුටක් නැහැ නේ. එතකොට කට්ලට් තිනව කට්ලට් තිනවා කියලා ස්පර්ශ වෙනකොට ආන්න අපිට ඒකට අර නිත්‍යභාවය කියන එක එකතු වෙනවා. එතකොට දැන් සුබේට කියන එක නිත්‍යභාවය එකතු වීම අපි පල්ලෙහෙන් දාලා තියෙනවා. එතකොට ඒක නිත්‍ය වුණාට පස්සේ සුබේට නිත්‍ය එක්කව වුණාම දැන් දෙවෙනි ස්ටෙප් එක තමයි නිත්‍යයි කියන එක. එතකොට ඊළඟට දැන් පේනවා මේක මේ රේඛාව සුභේට නිත්‍ය කියලා එකතු කරලා මේ රේඛාව අපි දික් කරාම යන්නේ මේ සංඥාවට. මේ තිත් රේඛාවකින් දක්වලා තියෙනවා. එතකොට ඒකෙන් තමයි මේ සුඛයි කියන කතාවක් අපිට ඇති වෙලා තියෙන්නේ. එතකොට ඒක තමයි මේ තුන්වෙනි ස්ටෙප් එක වෙන්නේ සුඛය කියන එක. ඉතින් මෙතන ලකුණු කරලා තියෙනවා මේක මේ කාමරාග අනුසය කියලා. ඒ කියන්නේ මෝහ අගතිය ඉඳන් ඒ සංස්කාර මේ පල්ලය සංස්කාර තියෙන තැනට එන්නා වූ එක කාමරාග අනුසය කියලා. ඉතින් මේක මේ ග්‍රීන් පාට් මේ රේඛාවකින් තියෙන්නේ මානියත් එක්ක ලකුණු කරලා තියෙන රේඛාව. ඒ රේඛාවේ ඉඳන් දකුණු අත පැත්තට සුබයි කියලා දාලා තිනවා. ඉතින් පල්ලෙහාට මේ ත්‍රිපීසියම් වාගේ කෑල්ලට ආන්න ඒකට කියනවා කාමරාග අනුසය ඒරියා එක කියලා. එතකොට දැන් උනේ මොකද්ද? පළවෙනි ස්ටෙප් එක සුබයි කිව්වා. දෙවෙනියට නිත්‍යයි කියන එක එකතු කරා. කට්ලට් තියෙනවා කට්ලට් තියෙනවා වාගේ සුබේට නිත්‍යෙක් අහුනාම දැන් අන්න Tamanට සුඛයි. අන්න ඒක තමයි තුන්වෙනි ස්ටෙප් එක වෙන්නේ. එතකොට සුඛ උනායින් පස්සේ මොකද වෙන්නේ? ඒ සුඛය කියන එක පරාමාසගත වෙනවා. අන්න ඒක තමයි ඒ හතරවෙනි ඒ ස්ටෙප් එක වෙන්නේ. සුඛේ පරාමාසයට එනවා. සුඛේ පරාමාසයට ආවට පස්සේ ඒ පරාමාසයේ ඉඳන් දැන් අපිට එනවා මේ පල්ලෙහා බයගතිය කියන තැන. එතෙන්ට එන එක ඒක තමයි අත්තා. අර පරාමාස වෙච්ච වරදව වටහා ගත්ත සුඛේ නිසා අන්න අත්තා. අර කුණුවම ගෙඩිය ගත්තා කෑල්ල කැපුවා කනකොට රසයි. දැන් ඒක පරාමාස වුණා. ඊට පස්සේ ඒකෙන් අත්තා තමා සුඛේ නිසා අත්තා කියන එක හදාගත්තා නේද? සුඛේ පරාමාස වෙලා අත්තා. ඒක තමයි පස්වෙනි ස්ටෙප් එක වෙන්නේ. ඊට පස්සේ ඕගලන්ට පේනවා මේ රේඛාවක් තියෙනවා බය අගතිය ඉඳන් වේදනාව දක්වා. අන්නේ පාර තමයි දික්ටි අනුසය. ඒ දික්ටි අනුසය කියන එක තමයි හයවෙනි කාරණාව වෙන්නේ. ඉතින් දැන් පේනවා අපිට මේ දික්ටි අනුසය දික්කලයෙන් පස්සේ දැන් මොකද්ද මේ ඇවිල්ලා තියෙන්නේ? යන්නේ කබලින්කාර ආහාරයට. ඒ කියන්නේ මෙන්න මේ සුඛේ පරාමාස වෙලා මේක පාත් එක දිගේ ඇවිල්ලා දැන් අපි දික්ටි අනුසයේදී ඇඟිල්ල දික් කළ රූපයට කියනවා ඒක සුඛයි කියලා. රූපේ නැහනේ සුඛය. රූපේ තියෙන්නේ සුබයි කියන එක, බියුටි කියන එක. එතකොට අපි මෙතෙන්දි දැන් සුඛයි කියනවා. ඒක හරියට නිකන් කවුරු හරි මිනිස්සෙක් දිහා බලලා මෙයා සුඛයි කියනවා. අන්න ඒ වගේ අර්ථයක් මෙතන තියෙන්නේ. එතකොට දැන් අපි වරදව වටහා ගැනීම බොහොම තදින් යනවා. එහෙමනම් එතකොට ඕක සුඛේ වුණාට පස්සේ තින් අපිට ඕක නිසා නන්දිය ඇති වෙනවා. එතකොට හත්වෙනි කාරණේ තමයි ස්ටෙප් එක නන්දිය කියන එක. එතකොට ඒක තමයි මේක ඩයග්‍රෑම් එකේ ඉගෙන ගන්න තියෙන්නේ. ඔය වට හතක ඉතින් ඔය ස්ටෙප්ස් හත යනවා. ඔය බෝතලි සූත්‍රය එහෙම අපි පස්සේ සාකච්ඡා කරලා තියෙනවා. ඒ වටේදී එක එක ස්ටෙප් එක තමයි සිග්නිෆිකන්ට් වෙනවා කියන එක තියෙන්නේ. හැම වටේම හැම ස්ටෙප් එකම සිග්නිෆිකන්ට් වෙන්නේ නෑ. එතකොට අපි එහෙමනම් එතනින් මෙතනින්ම පෙන්වන්නත් පුළුවන්. ඉතින් ඔය කාම සංඥාව කියන එක ගත්තහම මෙතන තියෙනවා මේ ජරාව, ජරා වේදනාමේ මේ අපි උඩට ආවනම් අසම්පජානකාරීත්වය අන්නේ රේඛාව තමයි කාම සංඥාව කියන එක තියෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ කිව්වේ අනිච්චා භික්කවේ කාම. ඉතින් ওই විදිහට ගිහිලා මේ සම්ප්‍රායික කාම, ditta ධම්ම කාම, කාම සංඥා කියන එකයි බුදුහාමුදුරුවෝ කියන්නේ. දැන් අපි එහෙමනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. තුන්වෙනි ස්ලයිඩ් එකට. මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ පෙන්වා දීලා තියෙනවා අභිජ්ජා කියන එකයි, ව්‍යාපාදයයි, ඒ වගේම සාරම්භයයි කියන එක. මේක අර තයෝ ධම්ම සූත්‍රයෙන් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. සාරම්භයේ ලකුණු කරලා තියෙනවා අර දුස්සීල භාවයට අර 8.3 ඉඳන් යනා වූ රේඛාව, ඒ කියන්නේ කෝසජ්ජි ඉඳන් යන රේඛාවයි, අවිද්‍යාවේ ඉඳන් අර ಜಾති දක්වා යන රේඛාව, ඒක කැපෙන තැනට එනවා සාරම්භය කියන එක. එතකොට අපි මෙතන පෙන්වනවා අභිජ්ජා ව්‍යාපාද සාරම්භ. ඔන්නෝ තමයි ඇති වෙනවා කියලා කිව්වේ මේ කාම සංඥා නිසා. එතකොට මේකෙ පෙන්වලා දෙන්න පුළුවන් මේ අහංකාරයයි මමංකාරයයි කියන එක. එතකොට මුලින්ම ඔයගලන්ට පේනවා මේ කොළපාට දොරපොල්ල කියන එක තියෙනවා. ඒ දොරපොල්ල කැපෙනවා මේ තීන මිද්දේ ඉඳන් අර 1.3 මෝහය කියන තැනට එන තැන. ආන්න එතෙන්ට තමයි මේ මමංකාරය කියන එක ලකුණු වෙන්නේ. ඊළඟට මෙතන ආපහු වලන්ට පේනවා මේ අවිද්‍යාව කියන එක අර පුටුවේ ඇඳ අපි කුක්කුච්චේ හරහා එක දික් කරගෙන ආවොත් ඒ රේඛාව කැපෙනවා මේ තීන මිද්දේ ඉඳන් මහා මෝහයට යන්නා වූ අර තිත් රේඛාව. ඒ දෙක කැපෙන තැනට එනවා හරියටම අහංකාරය කියන එක. එතකොට උඩ මමංකාරය, මේක ඇතුලේ තියෙනවා අහංකාරය කියන එක. ඒ දෙකම තියෙන පරාමාස කාය ග්‍රන්ථය ඇතුලේ තමයි කියලා පේනවා නේද? ඊළඟට ආපහු පෙන්වන්න පුළුවන් මේ දෙන්න වෙන් වෙලා ඉන්න අවස්ථාවක් නෙවෙයි පෙන්වන්නේ. දැන් ආපහු එදින්න එක්කහු වෙලා ඉන්නා වූ තැනකුත් පෙන්වන්න පුළුවන්. ඔයගලන්ට පේනවා මේ රේඛාවක් තියෙනවා, මේ සංඥාව ඉඳන් මෙතන පලාසය දක්වා යනවා වූ රතු රේඛාවක් තියෙනවා. ආපහු රතු පාටින් ඇඳපු රේඛාවක් තියෙනවා මේ තීන විද්ධිය ඉඳන් සම්ප්‍රප්පලාපේ කියන තැන. ඒකට කුක්කුච්චියේ හරි ඇතුළෙදී ඔයගලන්ට පේනවා මේ දෙක එකට කැපෙනවා කියලා. අන්න එතෙන්ට තමයි මේ අහනුයි මමනුයි දෙන්න එකට එක්කව වෙලා ඉන්නා වූ තැන. ඒ දෙන්න එකට එක්කව වෙලා තියෙන්නේ මොකද මේ පලාසයට මේක වෙන් කරන්න බැරි කම නිසා. පලාසයට වෙන් කරන්න බැරි වෙලා තියෙන්නේ මොකද? බලන්න දැන් අපි මේ පැත්තෙන් තියෙනවා තීන මිද්දේ. අපි තීන මිද්ද නොවිච්ච අවස්ථාවක් තියෙනවා. අපේ හැම සංඥාවක්ම රෝගී. මොකද අපි දන්නවා වටාටක් කැරකෙව්වහම තමයි තීන මිද්දේ කියන එකට එන්නේ. හැබැයි ඉතින් වටාට මහකප්ප ගණනාවකට ඉස්සෙල්ලා අපි කරකෝලා ඉවරයි. එතකොට එහෙනම් මුහුදේ වතුර හැදිලා ඉවරයි. මුහුදේ වතුර හැදිලා දැන් උති මේක තියෙන්නේ මේක රැල්ල තියෙන එක විතරයි. එතකොට එහෙමනම් අපිට පේනවා අපි ඕන වෙලාවක රෝගී කියලා. එතකොට එහෙනම් ඉතින් තීන මිද්දේ කියන එක ලෙඩ කියලා කල්පනා කළොත් එතකොට මෙතෙන්දී මේ පැත්තේ ඉඳන් අපි එනකොට අපිට පේනවා අපි මෙන්න මේ රේඛාවයි අපි බලන්නේ මේ තීන මිද්දේ ඉඳන් සම්ප්‍රප්පලාපයට යනා වූ රේඛාව තමයි අපි විමසන්නේ. තීන මිද්දේ ගුවාම ලෙඩ. එතකොට මෙතන ගුවා අහනුයි මමුනේ එකට ඉන්නවා කියලා ඒ කියන්නේ ලෙඩ වෙලා මම කියන එකයි මේ කියන්නේ. එතකොට මම කිව්වාම ඉතින් සුඛය කියලා අරගෙන නේද? එතකොට මම කියන එක ආවා. මෙතන ඉඳන් දකුණු අත පැත්තට ගියාම මොකද තියෙන්නේ? සම්ප්‍රප්පලාපය. සම්ප්‍රප්පලාපය තුල තියෙනවා මේ නිත්‍යභාවය කියන එක. නිකම් මේව පවතිනවා. ඒ වගේ මිනිස්සු දොරවන්නේ මේව කැඩෙන්නේ නැහැ. ඔව හොඳයි. ආදී වශයෙන් මිනිස්සු කියනවා නේද? ඔබ ගන්න ආදී වශයෙන්. එතකොට එහෙමනම් දැන් මෙතන ඉන්නවා දැන් අහං. දැන් අහං කියලා කියන්නේ මම ලෙඩ වෙලා. අන්නේ අර්ථයයි මේකේ තියෙන්නේ. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් හැමදාම හොඳට ඉන්නවා. මේ නිත්‍යයිනේ. තර මම ලෙඩක් වෙන්නේ නැතුව ඉන්න මනුස්සය. දැන් මනුස්සයෙක්ගෙන් අහනවා අද මොක වැඩ ගියේ නැද්ද? ඒ බාර කියනවා නෑ අද මම ලෙඩ වෙලා. වෙනද මං හොඳයි. හැමදාම මං හොඳයි. මං මේ අහම්බෙන් ලෙඩ වෙලා. අන්න ඒ වගේ අර්ථයක් තමයි තියෙන. ඒක තමයි අර මං කිව්ව බාණ්ඩයකටත් ඕකම තමයි මනුස්සය දොඩවනු. මේක මෙහි පවතිනා වූ දෙයක් කියලා. නමුත් සත්‍ය තත්ත්වය ඒක නෙමෙයි. එතකොට මම නිත්‍යයි. දැන් తాවකාලිකෝ ලෙඩ වෙලා කියන එකයි මේ කියන්නේ. එතකොට දැන් එහෙනම් අපිට කියවෙන වාක්‍යයක් මෙතනින් ලෙඩ වෙලා මම මෙතනින් දැන් අනිත් පැත්තට යනකොට කියවෙනවා මම ලෙඩ වෙලා කියලා. ඒක දෙකම එකයි නේද? ලෙඩ වෙලා මම කිව්වත් මම ලෙඩ වෙලා කිව්වත් දෙකම එකයි. එහෙමනම් මෙතන මේ පලාසයට දැන් වෙන් කරගන්න විදිහක් නැහැ. මේ සංඥාව භාවිතා කළානේ. පලාසයෙන් බලන්න නිතරම වෙන් කරලාවිලා තියෙන යාළුවෝගේ යාළුවෝ වෙන් කළා. එතකොට මට හොඳයි කියන එකනේ. නමුත් එයාට වෙන් කරගන්න විදිහක් නැහැ. ඒක නිසා ඒ දෙන්න එකට ඉන්නවා කියන එක තියෙනවා. ඉතින් අපි මේක ගැඹුරු අර්ථයක් ඔතනින් තියෙන්නේ. ඕක අපිට පේනවා මේ අවසානයේදී අපි භාවිතා කරන ඩයග්‍රෑම් එක. ඒ ඩයග්‍රෑම් එකේ ඉතින් අහනුයි මමුනේ එකට ඉන්න අවස්ථාවක් ගැන අපි සාකච්ඡා කරනවා. ඒක සඳහා ඒ පෙරහුරුවක් සඳහා තමයි අපි මේක මේ ඉගෙන ගත්තේ. ඒවනම් අපි ආපහු යමු ඒ සූත්‍ර දේශනාවට. දැන් මේකේ මේ පළවෙනි කාරණාවෙන් පෙන්නේ මේක තමයි මේ හිතන්න කුකුල් කොටුව කියලා මේක ඇතුලේ තියෙන්නේ. දැන් මෙයා කල්පනා කරනවා මම මේ කුකුල් කොටුව ඇතුලේ ඉන්නේ නැහැ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් මොනවාරි භාවිතා කරලා මම මේකෙන් එළියට පැන ගන්නවා. අභිභූය. අන්නේ අදිෂ්ඨානය නිසා තමයි එයාට අර ධානී කම්පාන ඕන ධානී කියන එකට එයා ගිහිල්ලා තියෙන්නේ. එතකොට එහෙමනම් අපි ආපහු සූත්‍ර දේශනාවට ගිහිල්ලා බලමු. ඒක පෙන්නනවා යලිදු මහණෙනි ආර ශ්‍රාවකතෙනි මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. යම් දිට්ඨ ධම්මික කාම කෙනෙකුත් යම් සම්පරායික කාම කෙනෙකුත් ඇද්ද? යම් දිට්ඨ ධම්මික කාම සංඥාවකුත් යම් සම්පරායික කාම සංඥාවකුත් ඇද්ද? යම් කිසි රූපයක් ඇද්ද? ඒ හැම සතර මහා භූතයෝ සතර මහා භූතයන් නිසා පවතිනා වූ රූපයයි කියයි. මෙසේ ඒ පිළිවෙත බහුල කොට වෙසෙන ඔහුගේ සිත අරියත්වාදී කාරණේ බාධෙනි. සම්පසාදී ඇති කල්ලි මේ භවයෙන් මිදසින්න ඕනින් රහත් බව හෝ පසක් කෙරෙනවා. ආනේඤ්ඤ සමාපත්තීට වූ සමවදින මරණින් මත්තේ මේ කාරණේ විද්‍යාමාන වෙනවා. යම් කරුණකින් ඒ මහන්නුන්ගේ උපදනට නිසි විපාක විඥානයේ වීනම් ඒ කුසල ආනේංජ ස්වභාවයට පැමිණී වන්නේ. මහණනි මේ දෙවෙනි චතුත්ථ ධ්‍යාන සංඛ්‍යාත ආනේන්ද සම්පාය ප්‍රතිපදාවයයි කියන ලැබේ කියලා සිංහලෙන් ට්‍රාන්ස්ලේට් කරලා තියෙනවා. හැබැයි පාලි භාෂාවෙන් මේක පෙන්වන්නේ ဒုတိය ආනේංජ සප්පාය ප්‍රතිපදා කියලා. එතකොට චතුත්ථ ධ්‍යාන කතාවක් එතන ඇත්තේ නැහැ. එතකොට මෙතන මේ පෙන්වන්නේ මොකද්ද? මේ පුද්ගලයාට පේනවා දැන් අපි අර 2B ඩයග්‍රෑම් එකට ගියොත් නම් මේක හොඳට පැහැදිලි වෙනවා. එතකොට මෙතන මේ බයගති ඉඳන් තියෙන රේඛාව අපි දන්නවා මේ දික්ටි අනුසය රේඛාව මේක දික් කරාම යන්නේ කබලින්කාර ආහාරයට. ඒ කියන්නේ මේ රූපය. එතකොට එයාට පේනවා මෙන්න මේක නිසා තමයි මේ ඔක්කොම මේ ප්‍රශ්නේ මට ඇති වෙලා තියෙන්නේ. ඒක නිගෙව්වේ මේ යම්කිසි රූපයක් ඇද්ද ඒ හැම සතර මහා භූතය. සතර මහා භූතයන් නිසා පවත්නා රූපයයි. එතකොට මෙතනින් ඇඟිල්ල දික් කළා එයාට පේනවා මේ රූපේ නොවන්නේ නම් මේ කියන ප්‍රශ්නේ මට නැහැ. මේ කුකුල් කොටුවට ඇති වෙන්නා වූ ඒ කාම සංඥා කියන කතාව මට නැති කියන එක එයාට කල්පනා වෙනවා. එතකොට එහෙම කල්පනා වීමෙන් ඒ කියන්නේ ඉතින් ධාතු මනසිකාරය කරනවා කියන එකයි. ධාතු මනසිකාරය කරා නම් ඉතින් එයා දදතෝ පුඤ්ඤං පවඩ්ඩති කතාව කළා වගේ එයා යනවා ආකාස සංඥායතනේ. ඕ ඊට වඩා වැඩි දෙයානේ දක්වා ගමන් කරනවා. එතකොට ඒක තමයි ඒ ධර්මයේ තියෙන ඉතින් ඒක ඔගොල්ලෝ දන්නවා භාවනා කරලා තියෙනවා. ඊළඟට තුන්වෙනි කාරණේට පෙන්නනවා යලුදු මහන්නි ආර්ය ශ්‍රාවක දෙමි මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. යම් දික්ඨ ධම්මික කාමයොත් යම් සම්පරායික කාමයොත් යම් දික්ඨ ධම්මික කාම සංඥාවකුත් යම් සම්පරායික කාම සංඥාවකුත් ඇද්ද යම් දික්ඨ ධම්මික රූපයොත් යම් සම්පරායික රූපයොත් ඇද්ද යම් දික්ඨ ධාම්මික රූප සංඥාවකුත් යම් සම්පරායික රූප සංඥාවකුත් ඇද්ද මේ දෙකම අනිත්‍යය. යමක් අනිත්‍ය නම් ඒ තෘෂ්ණා දික්ටි විසින් අභිනන්දනා කරන්නට නොනිසි වේ. අභිමානින් කියන්නට නොනිසි වේ. බැසගෙන සිටින්නට නොනිසි වේ. මෙසේ පිළිපන් ඒ කාම රූප ප්‍රතිබාණීම එම පිළිවෙත බහුල කොට වෙසනේ මහණුන්ගේ සිත අරිහත්වාදී කාරණේ පහදි. සම්පසාදී ඇති කල්ලි මේ භවෙම විදුසුන් නොවනේ රහත් භව හෝ පසක් කෙරෙනු. විඤ්ඤාණං චායතන සංඛ්‍යාත ආනේංජයට හෝ සමවදී. මරණින් මත්තේ මේ කාරණේ විද්‍යාමාන වෙනු. යම් කරුණකින් මේ මහණුගේ උපතට නිසි විපාක විඥානෙ වී නම් ඒ කුසල ආනේංජ ස්වභාවයට පැමිණියවන්නේ. මහන්නි මේ තුන්වෙනි ආනේංජ සප්පාය ප්‍රතිපදාවයයි කියනු ලැබේ. එතකොට මෙතන කාරණා අටකට එනවා අපි. ඒ කියන්නේ කාමේ කියන එක දික්ඨ ධම්මයි සම්පරායකයි. කාම සංඥාවත් දික්ඨ ධම්මයි සම්පරායකයි. රූපය කියන එක දික්ඨ ධම්මයි සම්පරායකයි. දැන් තියෙන එකයි පස්සේ එකයි නේද? ඊළඟ වශයෙන් රූප සංඥා කියන ඒවා දැන් තියෙන එකයි පස්සේ තියෙන එකයි. ඔය විදිහට මේව ඔක්කොම මේව අනිත්‍යයි. ඒක අනිත්‍යයි කියලා අරගෙන මේක අභිනන්දනා කරන්න වටින්නේ නැහැ. ඒ කියන්නේ නාබිනන්දති නාබිවදති නාජෝසාය තිට්ඨති. එතකොට අන්න එහෙම කරනවා නම් ඒ පුද්ගලයා ඒ විඥානං චායතනි කෙනෙක් තත්ත්වයටපත් වෙනවා. ආනේංජ ස්වභාවයට හෙල්ලෙන්නේ නැති ස්වභාවයට පත් වෙනවා. ඉතින් ඒකේ තියෙන්නේ අර දැන් අපි දැන් ඉස්සෙල්ලා කිව්ව කාරණාව විදි දෙවෙනි කාරණේදී කිව්වා මෙතන මේ ඇඟිල්ල දික් කළා මේ රූපේට සුඛයි කියලා කතාවක් නේ තියෙන්නේ නේද? ඉතින් ඒක අතහැරලා තමයි එයා ගියේ අරූප ධානයෙන්ට ආකාසඤ්ඤායතන. ඒතර ආකාසඤ්ඤායනයත් එක්ක ස්පර්ශ කරමින් තිබින්නා වූ වේදනාවන් එහෙම තියෙනවා. ඒව අභිනන්දනා කරන්න වටින්නේ නැහැ කියන එක අරගෙන තමයි විඥානං චායතනේ කියන එකට එයාගේ ගමන් කිරීම කියන එක තියෙනවා. එතකොට ඒකත් අපිට තේරෙනවා. ඊළඟට එහෙමනම් අපි බලමු ඊළඟ කාරණාව. මහණෙනි නැවතත් අනිකක්ද කියන්නේ. ආර්ය ශ්‍රාවකතේ මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමයෝත්ද්ද පරලෝ යම් කාමයෝත්ද්ද මෙලෝ යම් කාම සංඥාවෝත්ද්ද පරලෝ යම් කාම සංඥාවෝත්ද්ද මෙලෝ යම් රූපයෝත්ද්ද පරලෝ යම් රූපයෝත්ද්ද මෙලෝ යම් රූප සංඥාවෝත්ද්ද පරලෝ යම් රූප සංඥාවෝත්ද්ද යම් කම්පාන වන ධ්‍යාන සංඥාවෝත්ද්ද යම් තැනක ඒ සියලු සංඥාව ඉතිරි නොවි නිරුද්ධ වෙද්ද යම් මේ ආකින්චන්නායතන සමාධියක් වේද ඒ ශාන්තය ඒ ප්‍රණීතය මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූගේ සිත ආකින්චන්නායතන සමාධි හේතුවේ සිත පහදී පැහැදීම ඇති කල්ලි මේ භවයෙන් වූ ආකින්චන්නායතන සමාධියට හෝ පැමිණි ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයගේ මිදීමේ මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්තිය ගෙන දෙන්නා වූ විපාක විඥානේ ආකින්චන්නායතන කුසල විඤ්ඤාණයට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ මහණෙනි මේ පළවෙනි ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනු ලැබේ. එතකොට මෙතන පෙන්නනවා මේ දිට්ඨ ධම්මික රූප සූප සංඥා ආදි වශයෙන් පෙන්නලා. එතකොට මේවයි නිරුද්ධ වීමක් තියෙනවා නම් ඒතං සන්තං ඒතං වනීතං යදිදං ආකින්චන්නායතනං කියන එකයි. ඒකයි ඒකේ වචනේට තියෙන්නේ. ඉතින් මේ අවස්ථාවේ තියෙනවා සංඥාව හිගෙන ගිහිම ලාභයක් නොවියයි කියලා යා පවසන. දැන් බලන්න මොහොතකට හිතලා අපි බලමු අර තුන්වෙනි ස්ලයිඩ් එකේ. මෙතන තියෙනවා මේ අභිජ්ජා ඒ වගේම ව්‍යාපාදේ. ඒක මොහොතකට හිතන්න අපිට අභිජ්ජා ව්‍යාපාදේ නැහැ කියලා. සාරම්භීතුරු වෙලා තියෙනවා කියලා හිතන්න. සාරම්භී තියෙනවා නම් ඕගලන්ට පේනවා මේ හරියෙන් ඉතින් රෝදයක් අරගෙනවා වගේ යම්කිසි සාරම්භය නිසා කම්පිටිෂන් එක නිසා ඇතිවීමක් තියෙනවා විඥාන ධාරාවට තුඩු දීම. එතකොට මේක නිසා ඕගලන්ට පේනවා මෙතන මෝහෙන් විඥාන ආහාර පාරේ ඒ මෝහෙන් අල්ල කැරකීමක් කියන එක සිද්ධ වෙනවා. යමූ සාරම්භයක් නිසා අර වෙන් කිරීමක් කළාද මේ ටින් එකට වඩා මේක හොඳයි කියලා ආදි වශයෙන්. ඉතින් එහෙමනම් මෝහෙන් අල්ලගෙන තමයි අපි ඒක ලාභයි කියලා අරගෙන කරවන්නේ. එතකොට දැන් මෙහෙම කලාට පස්සේ ඉතින් අපිට උද්දච්චය කියන එක එහෙම ඒක ඇති වෙනවා. ඇති මුදලාලිට දිනවනේ. ඉතින් ওই ටින් එක අල්ලගෙන ඒක විකනා කම්පිටිෂන් එකක් එහෙම තිබුණා නම් ඉතින් එතන තියෙනවා. එතකොට දැන් මෙතන මේ උද්දච්චය කියන එක තියෙන්නේ මොකද? මේ මට ඕනි වෙලා තියෙන්නේ මොකද්ද? සුඛය. නමුත් මට හම් වෙලා තියෙන්නේ දුක්ඛය. ඔන්න ඔකයි මේ ප්‍රශ්නේ හැටියට තියෙන්නේ. එතකොට දැන් මේ වේදනාවත් එක්ක මට දිනන්න පුළුවන්ද? වේදනාවේ ගේම් එකේ ගත්තාම ඕගලන්ට පේනවා මුලින්ම දැන් මුදලාලි ඉතින් ටින් කෑම විගුණ හිටියා කියන්නේ කොම්පිටිෂන් එකක් එහෙම ඇතුළු. අල්ලපු කඩේට මුදලාලි කෙනෙක් තව එක්කෙනෙක් ඇවිල්ලා එයා දාගන්නවා ඊට වඩා හොඳ කඩයක්. එයා දෙනවා මොනවා හරි ප්‍රොමෝෂන්ස් හරි මොනවා හරි දීලා. ඉතින් දැන් මෙයාගේ අර ලාභී කියන එක ගන්න බෑ. එහෙනම් ඉතින් රූපයත් එක්ක දිනන්න බෑයි කියන එක ඔන්න ඕන මිනිස්සුන්ට පේනවා. ඉතින් ඒකනේ දැන් ඇමරිකාවේ එහෙම හොඳට පේනවනේ කම්පැනිස් වලින් ගත්තාම නේද කම්පිටිෂන් එකත් එක්ක. එතකොට ඒ පාර දැන් ඉතින් මෙයා එහෙනම් මට මේවා එපා කියලා මම මේවෙන් අයින් වෙනවා කියලා විවිච්චේව කාමේ විච්ච අකුසලයේ ධම්මේහි සවිතක්කං සවිචාරං විවේක ධම් ප්‍රීතිසුඛං ප්‍රතම ධානාං උපසම්පච්ච විහෙරති කියලා එයා පළවෙනි ධානයට යනවා. පළවෙනි ධානයට ගිහිල්ලා දිනන්න බැරි නිසානේ ඉතින් ඒකට ගියේ නේද. දැන් ධානයේ සාගතෝ එයාට ඉන්නකොට එයා බොහොම සන්තෝෂෙන් ඉන්නකොට අන්න දෙවෙනි ධාන වලලාභී ඇවිල්ලා කියනවා මොකද්ද ඔය? ඔයා මේ විතක්ක විචාර කෙස්ලොන් කියන හිත හිතානේ ඔයා ඕක කරන්නේ. මං ඒ වගේ හිතන්නේවත් නැතුව මං ප්‍රීතියම උළු ඇඟම තෙවාගෙන ඉන්නේ. දැන් ආයි පරාද. ඒ පාර එතනත් කම්පිටිෂන් එක නේද? ඒ පාර ඉතින් දැන් ධානපල්ලාභියාගේ එක කොහොම හරි යගෙන් අහගෙන ඉගෙන ගිහලා යනවා දෙවෙනි ඵලයට. ගිහිල්ලා ඉන්නකොට ඔන්න තුන්වෙනි පල්ලාභිය ඇවිල්ලා කියන ඔය මොකද්ද ඔය? ඒක ඕකේ ආදීනව තියෙන මේ ඇඟේ හැමතැනම ඕක ගලනවා වගේ දැනෙනවා. එහෙම නෙමෙයි මම මේ සුඛේ සාගතෝ බොහෝ හොඳට මම ඉන්නවා. මට වෙහෙසකුත් නැහැ ඔයාට දරනවා. ඉතින් ඒ පාර ආයි පරාද. ඒ පාර ඉතින් ওই විදිහට සූපයෙන් ඉනාට හතරෙනි ධානයට ගියාම ඒක ආපහු පරාදයි. කොහොම ගිහිල්ලා ආකාසඤ්ඤායතයට ගියා. ඒක අල්ලගෙන ඉන්නකොට විඥානඤ්ඤායතන ආව. ඒ පාර පේනවා ඉතින් එයාම ආයිත් මේක පරාදයි කියන්නේ. එහෙමනම් මේ වේදනාව කියන කතාවේ කිසිම ආකාරකින් දිනන්න බෑ. මොකද බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ හැම වේදනාවම දුකේ ඇතුළත්. කොහොමද ඉතින් දිනන්නේ නේද? එහෙනම් එයා කල්පනා කරනවා ඒතං සන්තං ඒතං පනීතං මෙන්න මේක මේ වේදනාව කියන එක නිරෝධ වෙලා ඒක යන්නව එක කියලා. එතකොට අන්න ඒක දැනගෙන යා ආකින්චන්නායතනිය කියන එකට හත්වෙනි ධානිය කියන එකට යනවා. ඒකේ අරකට ඒකේ නිරෝධයට කැමති වෙලා වේදනාවේ නිරෝධය කියන එකට කැමති වෙනවා. ඉතින් මේක අපි තේරුම් ගන්න අපි මේ ඩයග්‍රම්ස් වලට යමු. දැන් අපි තුන්වෙනි ස්ලයිඩ් එක දක්වා අපි බලාගෙන හිටියා. අපි යමු හතරවෙනි ස්ලයිඩ් එකට. එතකොට මේ හතරවෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා භවයේද භෝගයේද ඕකාරයේද කියන එක අහංකාරයට පදට්ටානිය වෙනවා කියලා පෙන්වනවා. එතකොට ওই අහංකාරය කියන එකේ ඉතින් Tamanට ඇති වෙන්නේ ඉතින් මේ අත්ත් සංඥාව කියන එක තමයි. ඊළඟට මෙතන ඕගලන්ට පේනවා මේක ලකුණු කරලා තියෙනවා අපි මේ 1 2 3 කියලා රේඛා තුනක්කින්. එතකොට භවය කියන එක මේ වේදනාවත් එක්ක අපි දන්නෝ ස්පර්ශ ආහාර පාර ඉතින් වේදනාවත් එක්ක භවය කියන එක ලකුණු කරනවා. ඊළඟට භෝගය කියන එක මේ කබලින්කාර ආහාරය තියෙන තැනින් ලකුණු කරලා තියෙනවා. භෝග කියන්නේ ඒකනේ, රූප ආදී වශයෙන් නේද, පළතුරු මිල උදල් ආදී වශයෙන්. ඊළඟට ඕකාරය කියලා කියන එක මේ චේතනාවට යටින් ලකුණු කරලා තියෙනවා. ඕකාරය කියලා කියන්නේ අපි මේ අරූප ධානයන්ට, ආකාසඤ්ඤායතනිය වාගේ දේවල් වලට යන. එතකොට මෙන්න මේ තුන් ධර්මයෙන්ම අපිට පේනවා මේ අහංකාරය කියන එක ඇති වෙනවා. ඉතින් ඕවේ වෙනස්කම නිසා තමයි අපිට අහංකාරය කියන එක ඇති වෙන්නේ. දැන් බලන්න ඕගොල්ලන්ගේ බත්තේ ඕගොල්ලන්ගේ තියෙන බෙන්ස් කාර් එකක් නම් ලේන් එකේ ඉන්න ඔක්කොටම මිනිසුන්ට තියෙන මේ වගේ බෙන්ස් කාර් නාද මොකක්ද අහංකාරය නේ. හැබැයි Tamanට විතරක් බෙන්ස් කාර් එකක් තියෙනවා නම් මුළු ලේන් එකේ කිසි කෙනෙකුට නැත්තම් අන්න අහංකාරය. ඒ කියන්නේ ඉනීක්විලිටි එක, සමානතාවයක් නැතිකම උඩ තමයි මෙතන අහංකාරය කියන එක තියෙන්නේ. ඒ භෝගිය නිසා ඇති වෙන අහංකාරය. ඊළඟට භවය නිසාත් අහංකාරය කියන එක ඇති. ඉතින් උදාහරණයකට ගන්න තියෙන අවුරුදු 16ක ගෑනු ළමයි. එයා ලස්සන නම් ඒක නිසා එයාගේ අහංකාරය කියන එක තියෙනවා. එතකොට දැන් බලන්න ඕකේ ධර්මකම. දැන් කවුරු හරි කෙනෙක් ලස්සන නම් ඒ ලස්සනයි කියන එක ඇති වෙලා තියෙන ඉතින් මේ අතීතයේ කළා වූ මොනවා හරි කුසල කර්මයක්. දන් දීලා ආදී වශයෙන් කේන්ති ගන්න නැතුව ඉඳලා එහෙම හිතන්නකොට මේ වගේ කුසල කර්මයක් කරලා. එතකොට දැන් එහෙමනම් ඒ ඇවිල්ලා ඔය පෙන්නනෝ ධම්මේසු උපගමන ලක්කන ආත්ත සංඥම් කියලා. ආපහු යන්නේ ධර්මයටමයි. ඒ කියන්නේ සංඥාවන්නේ ඔය පෙන්නන්නේ. එතකොට මේ සංඥාවන් මම මේ අතීතයේ මෙහෙම කළා කියලා. දැන් එයාට මෙහෙම මේක ඇතුණාට පස්සේ ආපහු යන්නේ අත්තා කියන ඒකටම තමයි. දැන් එහෙනම් ආපහු දන් දෙනවා, තාපහු හොඳ වැඩ කරනවා, මම හොඳට ලස්සනලා ඉපදෙන්නේ කියලා. අනන්න අර මතකද අපි කියනවා අර බල්ලා කණු වටේ කරපුණා කියලා. මේකත් ඒ જાතියේ කරු. මේකත් තමයි. අර අහංකාර වුණාම ඒක සඳහා. දැන් උදාහරණයක් වශයෙන් ඕගොල්ලෝ පෝසත් වෙලා ඉපදිලා තිනවනම් පෙරයුවම් වූ දානයක් දීලා දැන් ආපහු දන් දෙනවා. මොකද ආපහු පෝසත් වෙලා ඉපදෙන්නේ. ඒ වගේ තමයි දැන් මේ භෝගය සම්බන්ධයෙන් මේතන පේනවා තමන්ගේ මේ ශරීරය ඒක සම්බන්ධයෙන්. එතකොට එතනක් තියෙනවා මේ විදිහ දෙයක්. එතකොට මෙතනදිත් ආවහව පේනවා මේ ඉනීක්විලිටි එක නිසා තමයි මේක තියෙන්නේ. ඒ ලේන් එකේ ඉන්න ඔක්කොම ගෑනු ළමයි ඒක වගේ ලස්සන වුණා නම් මොකද්ද ඉතින් අහංකාර වෙන්න දෙයක් නෑ. අරයත් ලස්සනයි, මාත් ලස්සනයි, හැමෝම ලස්සනයි කියන එකනේ. වෙනසක් තියෙන්න ඕනේ. ඒක අනුව තමයි මේක තියෙන්නේ. එතකොට එහෙනම් අපිට පේනවා මේ භවය නිසාත් අහංකාරය කියන එක ඇති වෙනවා. බයි වෙනසක් තිබිලා තමයි ඒක සිද්ධ වෙලා තියෙන්නේ. ඊළඟට ඉතින් කෙනෙක් අරූප ධානයකට යනවා, ආකාසඤ්ඤායතන වාගයකට. ඉතින් ඒකට ගිහිල්ලා ඉතින් තව පුද්ගලයෙකුට කිව්වහම මේ මිනිසයා කියනවා අනේ මට නම් මෙච්චර භාවනා කළා කිසිම ආකාරකින් මං ওই කළු වෙලා යන කෙනෙක් මං දැකලවත් නැහෙනි කියලා කියනවා නේද? ආකාසඤ්ඤායතන. ආ එහෙනම් එයාට බෑනේ මට පුළුවන් නේ කියලා. එතනත් අහක්කාරයි. එතනත් ඉනීක්විලිටි එකනේ. අර යටත් යන්න පුළුවන් නම් මටත් යන්න පුළුවන් නම් ඉතින් මොකද්ද ඕක නේද? දෙන්නටම පුළුවන්. බලන්න මේකේ ඉනීක්විලිටි එක මත මේක ඇති වෙන හැටි. භවය, භෝගේ, ඕකාරේ ඒ තුනම ඉනීක්විලිටි එක අනුව තමයි මෙතන අහංකාරය කියන එක ඇති වෙන්නේ. ඉතින් මේ ඩයග්‍රෑම් එකේ පෙන්වන්නේ මේ අහංකාරය නිසා මමංකාරය කියන එක ඇති වෙන විදිය. ඉතින් ඕකේ මේ පල්ලෙහා ලියලා තිනවා මේ පිටකෝපදීසේ සිංහල පොතේ පිටු 132 අන්නේ එක පෙන්වනවා මේ පුරුෂ ඉන්ද්‍රිය ස්ත්‍රී ඉන්ද්‍රිය කියන එක තණ්හා පදට්ටානම් කියලා. එතකොට මේ තණ්හාව ඇතිවීමට ආසන්න කාරණේ කියන්නේ තමයි උපදට්ටානිය කියලා කියන්නේ. ඒකේ පෙන්නනෝ පිරිමියෙක් නම් ගැහණියා සම්බන්ධ වූ දෙයක් ඇත. දෙවෙනි කාරණේට පෙන්නනෝ අය අභ්‍යන්තරේ ඇලෙනවා කියලා. මේක අහංකාරයයි. මෙසේ රාග සහිත වූයි බාහිර වූ දේ සොයයි. මේ මමංකාරයයි කියලා කියනවා. දැන් ඒ කියන්නේ අපි ඉතින් මේක කලින් පැහැදිලි කරලා තියෙනවා. ඔය පුරුෂයා කාන්තාව දෙස බලන්නේ මම පුරුෂයා කියලා මාන්නයක් අටවගෙන. පුරුෂයා පුරුෂයා දෙස බලන්නේ එක විදිහකට. දැන් පේනවද පුරුෂයයි පුරුෂයයි සමානයි. සමානතාවය තියෙනවා. එහෙනම් අහංකාර වෙන්න විදිහක් නැහැ. පුරුෂයා කාන්තාවයි අසමානතාවයක් තියෙනවා. ඒක උඩ තමයි අහංකාරය ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි ඉස්සෙල්ලා කිව්ව කතාවම තමයි මේ දිගටම යන්නේ. ඊළඟට ආපහු බලන්න කාන්තාව කාන්තාව දෙස බලන්නේ එක විදිහකට, කාන්තාව පුරුෂයා දෙස බලන්නේ තව විදිහකට. මම කාන්තාවයි කියලා මාන්නයක් අටවගෙන. ඉතින් ඕක අපි පැහැදිලි කරානේ අර දවස් හතරේ වැඩසටහනේදී නේද? අර පේර් ගහකට ළමයෙක් නැගලා මතකද කිව්වා ඒ කතාව? අර අත්තකට නැගලා ඉතින් පේර කඩන්න ගිහිල්ලා එයා කියනවා එයාගේ නංගිටත් නගින්න කියලා. නංගි අම්මා කියනවා ගෑනු ළමයි ගස් නගින්නේ නෑනේ කියලා. අන්න ඉතින් දෙයා ඉතින් සින්දුවකුත් කියලා පටන් ගත්තා. ආයෙගොල්ලන්ට එහෙනම් බැරිද කියලා නේද? අන්න ඉතින්දී අහංකාරය ආවා. දැන් ඉතින් ඔය අහංකාරය මං කිව්වේ පස්සේ ඉතින් ඔඩු දුවලා කසාද මැදගෙන එහෙම එනකොට එයා කල්පනා කරනවා ගෙට ඇතුල් වෙනකොට මේ මිදුලි තනකොළ කපන ඒවා ග්‍රාම් ලෝන් මූවි මේ වගේ වැඩ පුළුවන් මට තමයි, අපේ නෝනට නම් මේවා බෑ කියලා. නෝනා හිතනවා මට තමයි මේවා පුළුවන් උයන ඒවා වැඩ, මේ මහත්යන සම්බෝලයක්වත් හදාගන්න බෑයි කියලා. එතකොට මහත්ය එක ආකාරයකට ආඩම්බර වෙලා නෝන තව ආකාරයකට අහංකාර වෙලා තියෙනවා. එතකොට ওই විදිහට ගිහිල්ලා මේ ස්ත්‍රී ලිංගයන් පුරුෂ ලිංගයන් නිසා ඒ පුරුෂේ කාන්තාව දිස බලන්නේ මම පුරුෂයා කියලා මාන්නයක් අටවගේ. එතකොට කාන්තාව පුරුෂයා දිස බලන්නේ මම කාන්තාව කියලා එකක් අටවගෙන. ඉතින් මතකද අපි කිව්වා ඕක තවදුරටත් ඔය දැන් ඔය කාන්තාවක් එහෙම ලස්සනද කියලා එහෙම දැනගන්න අර බලනවා කියලා නේද? එතකොට ඉන්ද්‍රිය සංග්‍රහයත් ඒවෙන් ඇති වෙනවා කියලා කිව්වා. එතකොට දැන් මෙතනින් වෙන්නේ මොකද්ද? දැන් මේක නිසා මෙයා දැන් අවුරුදු 16 ගෑනු ළමයි නම් ලස්සනයි කියලා බලන්න බලනවා පුරුෂයෝ දිහා. අහංකාරයේ නිසා නේද මේක බැලුවේ? එතකොට බැලුවහින් පස්සේ අර ගුල්ලන්ගේ අතන උසයි මෙතන පාතයි අරවා මේවා පේනවා. ඒ කියන්නේ බාහිර වස්තුන්ගේ පරිග්‍රහයට යනවා. ඒකෙන් මමංකාරය කියන එක ඇති වෙනවා. මමංකාරය ඇති වුණාට පස්සේ ඒ මමංකාරයෙන් අර අත්ත සංඥාවට ගියා. මතකයි නේද? නේද? අත්ත සංඥාවට ගිහිල්ලා ඒකෙන් අර ඒ කියන්නේ සුඛ සංඥාවට ගිහිල්ලා ඒකේ සුඛ සංඥාවෙන් තමන්ට පේනවා මේ ආපහු ස්පර්ශයටම යනවා කියලා අපි ඉගෙන ගත්තා. ඒක නේද? පරිග්‍රහය මමංකාරය ඒක සුඛ සංඥාව. ඒ සුඛ සංඥාවෙන් අපි සාස්ත්‍රෝ ස්පර්ශ අනුපගමන ලක්කනා සුඛ සංඥා මෙතනින් ගිහිල්ලා කැරකීමක් ඇති වෙනවා. එතකොට එහෙනම් අහංකාරයේ මේ ඉනීක්විලිටි කියන කතාව උඩ අහංකාරයෙන් අපිට මේ මමංකාරයන් කියනවා අපි අදාගන්නවා. අර අවුරුදු 16 ගෑනළම ය බැලුවේ අහංකාරයේ නිසා තමයි බැලුවේ මම ලස්සනයි කියලා එහෙම දැනගන්න. දැන් එයා දන්නවනම් මේ හැමෝම ජරා ගොඩක් මේකේ බලන්න ඕන දෙයක් නැහැ කියලා බලන්න යන්නේ නැහැ. ඒකට අහංකාරයෙන් මමංකාරය කියන එක ඇති වීම කියන එක තියෙනවා. එතකොට දැන් එහෙමනම් අපි අර හිටපු ඩයග්‍රෑම් එකේ දැන් හතරවෙනි ස්ලයිඩ් එකේ ඔයගලන්ට පේනවා මේ 1 2 3 කියලා තියෙනවා. එහෙමනම් අපි මෙතනින් මේ කබලින්කාරා ආහාරයේ තියෙන තැනින් ලණුවක් දාලා මේ සංඥාම කියන පුලියට උඩින් ගිහිල්ලා මේ චේතනාව කියන පුලිය උඩින් ඒ ලණුව දාලා පල්ලෙහෙන් අපි හිතුව මිනිස්සෙක් ඉඳගෙන ওই ලණුව අදින. ඇත්තහම මේ මෙතන මේ දාලා තියෙන එක මේ වේදනාව වටා තියෙන මේක ඕගලන්ට පේනවා ඒක පෙරලෙනවා කියලා නේද? ඒක පෙරලුණාම ඉතින් මේ කියන්නේ මේක අංශක 90කින් කැරකුණා කියන එක. එතකොට මෙතන තියෙන්නේ වේදනාවනේ. ඉතින් ওই වේදනාව ඊළඟට අපි බලමු පරාමාසයට ඇතුල් වෙලා. දැන් අපි ඉගෙන ගත්තානේ අර තුන්වෙනි ස්ටෙප් එකේදී සුඛේ පරාමාස වෙනවා කියලා. අන්නේ අවස්ථාව අපි බලමු. එහෙනම් වේදනාව වෙනුවට පරාමාසය මතක තියාගන්න. චේතනාව තියෙන තැන තියෙන්නේ භෝකාරය කියලා කිව්වා නේද? එතකොට මෙතන මේ ආරූප ධානියන් කියනවා තමයි එතන අපි අල්ලගෙන තින්න. දැන් බලන්න ඔක පෙරළුණාට පස්සේ අපිට එනවා මෙන්න මේ ඩයග්‍රෑම් එක. අපි පස්වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා බලමු. එතකොට මේ පස්වෙනි ස්ලයිඩ් එකේ ඔගලන්ට පේනවා අරක පෙරලිලා 1 2 3 පෙරලිලා දැන් ඉතින් චේතනාව මෙන්න මේ මෝහය කියන තැනට තමයි ඇවිල්ලා තින්නේ. අර අරූප ධානයන් එහෙම අල්ලගෙන ඉන්නවා කියන එක මෙතන තියෙනවා. එතකොට අර භෝගය කියන කතාව ඇවිල්ලා තින්නේ අවිද්‍යාවට නේද? එතකොට වේදනාව කියන එක අපි පරාමාසයෙන් රිප්‍රසන්ට් කරලා තියෙනවා. ඉතින් මේක උඩින් ලියලා තියෙනවා පානාතිපාතේ නිසා දේශේ. දේශේ නිසා පානාතිපාතේ. එතකොට පානාතිපාතේ අපි මෙතන ඇඳලා තියෙනවා. දේශේ මේ පැත්තෙන් ලකුණු කරලා තියෙනවා. පානාතිපාතේ නිසා දේශේ, දේශේ නිසා පානාති පාතේ. ඊළඟට ඇඳලා තියෙනවා අදින්නාදානි, අදත්තාදානි නිසා ලෝභේ, ලෝභේ නිසා අදත්තාදානි කියන එක. එතකොට ලෝභේ මේ පැත්තේ අපි ලකුණු කරලා තියෙනවා. මේ උඩින් ලකුණු කරලා තියෙනවා අදත්තාදානි. ඒකත් නිකන් හරියට ලණුවකින් වාගේ, කර්ව් එකකින් වාගේ අවිද්‍යාවත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඊළඟට පෙන්නනෝ කාමී වර්ධවා හැසිරීම නිසා මෝහේ, මෝහේ නිසා කාමී වර්ධවා හැසිරීම. එතකොට කාමී වර්ධවා හැසිරීම මෙතන ලකුණු කරලා තියෙනවා. ඒක නිසා මෝහේ, මෝහේ නිසා කාමී වර්ධවා හැසිරීම. ඒ වගේම ඔයගලන්ට පේනවා මේ ඉරි කෑලි වලින් පෙන්නලා දීලා තියෙනවා මේ පානාතිපාතේ නිසා මේ කාම ඒ වර්ධවා හැසිරීම පැත්තට එනවා. ඒ වගේම පානාතිපාතේ කරනවා නම් අපි දන්නවා අපි අදත්තාදානියත් කරනවා. කුකුලාව මරනවා නම් කුකුලා කිව්වේ නැහැ කොයිලාවත් මහත්තයාමගේ මස් ටික ගන්න කියලා. එහෙමනම් හරියට මෙතනින් පානාතිපාතේ වෙනකොට අනිත් පැත්තෙන් අදත්තාදානියක් මේ පැත්තට ඇදෙනවා. ඒ කියන්නේ මේක හරියට නිකන් බෝල කූඩුවක් වගේ. රෙදි දාන බෝල කූඩුව අකුලන්න පුළුවන් මෙහෙම හොරිසන්ටලි. ආපහු වර්ටිකලි. දැන් හොරිසන්ටලි ඇකිලීමක් මේ පානාතිපාත අදත්තාදානියත් එක්ක සිද්ධ වෙනවා කියලා පේනවා. එතකොට මෙතන මේ වාක්‍යයක් ලියලා තිනවා. ඒ වාක්‍යයේ තියෙන මේ පල්ලෙහා ලයින් එක. ඒක ලියාගත්ත නැති කෙනෙක් ඉන්නවා නම් ලියා ගන්න පුළුවන්. පෙරූ මෝහේ වරහණක් ඇතුලේ දාලා ලියා ගන්න පුළුවන්. දෝෂ සහිතව ජීවත් වීම. හයිපන් එකක් දාලා ලියා ගන්න පුළුවන් පානාති පාතේ කියන එක. මොකක්ද ඒ කියන්නේ? ඒ කියන්නේ මේ ලයින් එක නේද? පෙරවෙච්ච මෝහේ දෝෂ සහිතව ජීවත් වීම පානාතිපාතේ. මෙතනින් වමටව වමනේ වමෙන් දකුණ පැත්තට ගමන් කළා කියන එක තියෙනවා පානාතිපාතේ. මොකද්ද අපි දෝෂ සහිතව ජීවත් වෙනවා කියලා කියන්නේ? දැන් බලන්න මෙතනට තිබුණේ චේතනාව කියන එකයි මේ පෙරලා තියෙන්නේ. ඕකාරයේ තිබිච්ච එක නෙමෙයි පෙන්වන්නේ නේද? අර 1 2 3 කියන එක. එතකොට ඒ කියන්නේ ආකාස සංඥායතනේ වාගේ සංඥාවක් මගේයි කියලා ගන්නවා. එහෙම නැත්නම් රෝගී සංඥාවක් මගේ කියලා ගත්තා කියලා කියන එක තමයි මේ පෙන්නන්නේ. දෝෂ සහිතව අපි ජීවත් වෙනවා. ඒක තමයි පෙරවෙච්ච මොහොය. ඊළඟට ආභව දෙවිනි වාක්‍ය මෙතන ලියලා තිනවා. ඒකත් අපි ලියාගමු. දැන් අවිද්‍යාව වරහණක් ඇතුලේ දාලා ලියා ගන්න පුළුවන්. ලෝභ සහිතව ජීවත් වීම. හයිෆන් එකක් දාලා ලියා ගන්න පුළුවන් අදත්තා දානීය කියන එක. මොකක්ද අපේ දැන් තියෙන අවිද්‍යාව? දැන් තියෙන අවිද්‍යාව තමයි රැකියාවක් කරන මුදල් උපයාගෙන වාසය කරනවා කියන අපේ අවිද්‍යාව. එතකොට ඒකත් මේ පේනවා මේ උඩ ලයින් එකයි අපි මේ කතා කරන්නේ. ඒ කියන්නේ දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම උන් අපි වම් පැත්තට ආවා. ඊට පස්සේ දැන් තියෙන්නේ අදත්තා දානෙ. මෙතනින් දැන් අවිද්‍යාවෙන් පටන් ගත්තාම වමට ආව එපාර අපි ආපහු දකුණට ගියා අදත්තා දානෙ කියන එකට. ඉතින් හිතලා බලන්න බලන්න ඉතින් Tamanට පේනවා දැන් කරන අවිද්‍යාව මේක නේද? රස්සාවක් කළා මුදල් උපයාගෙන ජීවත් වෙනවා කියන එක. අපි කල්පනා කරනවා මෙහෙම ජීවත් වෙලා හිටියාම ඉතින් හරි කියන එක හිතන්නේ නේ. ඊළඟට ආපහු පෙන්නනවා කාමී වර්ධවා හැසිරීම තුන්වෙනි වාක්‍යයත් මේක ලියලා තියෙනවා. ඒක ලියා ගන්නවා නම් කාමී වර්ධවා හැසිරීම හයිපන් එකක් දාලා ලියා ගන්න පුළුවන් කාම සංඥාව. මෙහි ඇලීම අභිනිවේෂය කියලා. එතකොට ඒකේ පේනවා මේකේ මේ කාමී වර්ධව හැසිරීම කියන එක දකුණු අත පැත්තෙන් තියෙනවා C කියලා ලකුණු කළා ඩයග්‍රෑම් එකේ. එතකොට කාම සංඥාව කියලා කිව්වහම ඉතින් අපි අර සුබයි කියලා ගන්න සංඥාවන් එතන තියෙනවා. කාම සංඥාව ඒකේ ඇලීම අභිනිවේෂය. එතකොට එතනත් ඒ කාරණාව අපිට පේනවා. එතකොට මේ තුන් ධර්මියම මේ ඉදන් සච්චාභිනිවේෂ කායකාන්තී කියන එකට ඇදිලා එනවා. ඒකේ ඇදිලා ඉනවා කිව්වහම ඒකෙන් පේන්නේ මොකද්ද? මේ පරාමාස කාය ග්‍රන්ථය කියන එක ඉදන් සත්‍යාභිනිවේෂ කාය ග්‍රන්ථයට ඇදෙනවා. එතකොට ඒක ඇතුළට ඇදෙන්නේ මේ ප්‍රසන්ට් මූමන්ට් එකේ. මේ මොහොතේදී තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අතීතය ගැන අපි හිතන්නේ නැහැ. අනාගතය ගැන හිතන්නේ නැහැ. තණ්හාව මගින් තමයි මේක සිද්ධ වෙනවා කියන එක තියෙන්නේ. මේ වෙලාවේදී අහංකාරයේ මමංකාරයේ කියන දෙන්නම එකට එකතු වෙලා තියෙනවා. අපි ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේ දැක්ක අර කුක්කුච්චි ඇසේ දෙන එකට එක්කවලා ඉන්න අවස්ථාව. ඒකට තමයි අපි ඒක ඉගෙන ගත්තේ. මේ පෙර අවිද්‍යාවයි පසුව මෝහයයි කියන දෙදෙනාම මෙතෙන්දී එකයි. මේ අවස්ථාව වෙනකොට. ඉතින් අන්නේ කාරණාව හොඳට කෙනෙක් විමසලා බලන්න ඕන. මොකද්ද වෙන්නේ මේ පරාමාස ඉදන් සත්‍යයට ඇදෙනවා කියන එක. ඔබලන්ට පේනවා මේ අභිනිවේෂය කිව්වහම ඉතින් අපි ඇලිලානේ තියෙන්නේ. ඉතින් එහෙමනම් මේක හරියට නිකන් රබර් පටියක් දාලා ඇදිනවා වගේ නේද? එහෙනම් ඉතින් පරාමාසය අනිවාර්යයෙන්ම ඉදන් සත්‍යයට මේවම සත්‍යයක් කියලා, ඒ කියන්නේ මුසාවාද වගේ දේවල් ඉතින් සත්‍යයක් කියලා. අයි මේක ඇතුළේ තියෙන සුඛයි කියන එක. එතකොට ඒක මේකට ඇදෙනවා. ඒක එක පැත්තකින් පේනවා. ඊළඟට ආපහු ඕගලන්ට පේනවා මේක විඥානාහාර පාර නෙමෙයි පෙන්වන්නේ නේ. විඥානාහාර පාරේ ඉතින් අපි විඥානාහාර ඉඳන් අපි දන්නවා ඉතින් අවිද්‍යා යෝගිය අපි ගන්නවා නිත්‍යයි කියලා ගත්තා. අවිද්‍යා යෝගී දක්වා අත්තා ආදුපාදාන අවිද්‍යා යෝගී අවිද්‍යා යෝගී ඉදන් සත්‍යාව නිවස කාය ග්‍රන්ථය. එහෙමනම් ඕගලන්ට පේනවා මේ අවිද්‍යා යෝගී කියන එක ඉදන් සත්‍යයට යදෙනවා. අන්න ඒ අවස්ථාවේදී ඕගලන්ට කිනකොට හිතන්න පුළුවන් මේ පරාමාසී ඉඳන් මේ ලණුවක් වගේ තිනවනේ මේ අවිද්‍යාව කියන තැනට. එතන පුලියක් වගේ කියලා හිතන්න. ඒක උඩින් ලණුවක් දාලා මේ ඉදන් සත්‍යය ඉඳන් එක්කෙනෙක් අදිනව පල්ලෙහාට. ඇද්දාම මොකද වෙන්නේ? මේක ඇදිලා එනවා පරාමාස කාය ග්‍රන්ථයේ ඇතුළට. ඇදි ඇදි එනවා. එතකොට එහෙනම් ඒ ක්‍රමයටත් මේකට ඇදෙනවා කියන එක පේනවා. ඊළඟට ආපහු ගත්තාම ඔයගලන්ට පේනවා මෙතන මෝහය. එතකොට ওই මෝහය කියන එක අපි දැන් මේ අරගෙන තියෙන්නේ ඉතින් සාමාන්‍ය මෝහය නම් ඉතින් කොහොමත් අපිට පේනවා අර විදිහට ඇදෙනවා කියලා. දැන් මේ කතා කරන්නේ අපි ආකාසඤ්ඤායතනෙ වගේ අරූප ධානයක් අල්ලගෙන හිටියත් ඕකාරය නේද? ඒකෙත් වෙනස තියෙනවා කියලා ඉතින් අහංකාර වෙලා ඒක නිසාත් මේක ඇදෙනවා. ඉතින් මේකට තේරුම් ගන්න පුළුවන් අර ලෝභ දෝෂ මෝහ ඩයග්‍රෑම් එකේ මෝහජ පරිදාහය. ලොකු බෙල්ට් එකක් තිබුණා නේද? එතකොට ඒ බෙල්ට් එකෙන් ගිහිල්ලා මේක වටේටම ගිහිල්ලා උඩින් අර අවිද්‍යාව කියන තැනින් එනං ආපෝ කමේ දාලා ඇද්දා වගේ වටේටම. මෙතන මෝහි ඉන්න තැනින් ඉඳන් එයා අදිනවා කියන්නේ ඒක අදිනකොට දැන් අර හිතන්නකෝ ඒ ඩයග්‍රෑම් එකේ මේව ලොකුවට තිබුණා ලූප් එකක්. ලූප් එක පොඩි කරනවා නේද? අදිනවා අදිනවා කියලා කියන්නේ ලූප් එක පොඩි වෙනකොට අර එහා පැත්තේ තියෙන ඔක්කෝම් බාණ්ඩ අරව මේවා තියෙනවා නම් ඒවා ඇදිලා එනවා. එහෙනම් පරාමාසය ආපහු මේකට එනවා. එතකොට මේක Tamanට මේ විදිහට පේනවා. මේ අවස්ථාවේදී මේ අතීතය ගැන හිතන්නේ නැහැ, අනාගතය ගැන හිතන්නේ නැහැ. තණ්හාවමගින් මේක වෙන්නේ කියන එකයි කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ඕගොල්ලෝ මිනිස්සෙක්ව දකිනවා. ඒ මනුස්සයාගෙන් ඕගොල්ලන්ට හුලම් පාරක්වත් වැදුනේ නැහැ. ලස්සන කාන්තාවක් හරි පුරුෂයෙක් හරි වබෙක් හරි ගන්නකො. හුලම් පාරක්වත් වැදුනේ නැහැ, නිකන් දැක්කා විතරයි. ඒ මනුස්සයා ඕගොල්ලන්ගේ බඩට දාගන්නේ කියලා මං යම් කිසි දෙයක් රසයක් කියලා දෙයක් දුන්නේත් නැහැ. කිසිම දෙයක් නැතුව එක පාරටම අපි ගන්නවා ඒක නේද? එතකොට ඒකයි මෙතෙන්දි පෙන්වන්නේ මේ පෙර මේ අවිද්‍යාවයි පසුව මෝහය දෙන්නම එකයි. මේ දෙක අතර මොකක්වත් නැහැ නේද? වෙනවද? මේ පෙර අවිද්‍යාවයි මේ පසු මෝහයයි අතර ගත්තාම මේ දෙක අතර මොකුත් නැහැ. මේ ඉදන් සත්‍යාව නිවස කාය ග්‍රන්ථේ විතරයි තියෙන්නේ. ඒ කියන්නේ මට මොකක්වත් ලැබෙන්නේ නැතුව මම මේ කවුරු හරි කෙනෙක් දැක්ක ගමන් මම රියැක්ට් කරනවා. පරාමාසයේ ඉදන් සත්‍යයට කරා ඇදීගෙන යනවා කියන එක තේරෙනවා. මේක ප්‍රසන්ට් මූමන්ට් එකේ තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් ඕක අවබෝධ කරගන්නවා කියන එක බොහොම වටිනා වූ ධර්මයක්. විශාල අවබෝධයක් ඒකෙන් ඇතිවෙනවා. මේ ධර්ම කාරණා තුන තුලින් මේක විදිහට එනවා කියලා. ඉතින් අර තමන් සතර ආහාර දුක්ඛය තමන් භාවනා කරලා තියෙන විදිහ භාවිතා කරලා තමන් මේක අවබෝධ කරගන්න ඕනේ. එතකොට මේක කොයිතරම් දුරට යනවද කියන එක නෙපෙන්නේ. දැන් ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේ පෙන්නවා මගේ මේ අහංකාරය නිසාත් මම මේක කරනවා. අවුරුදු 16 ගෑන් ළමයාගේ කතාවේදී පේන අහංකාරයේ මමංකාරය වෙලා මම මේක කරගන්න විදිහේ කාරණාණු තමයි සිතලා බලන්න ඕනේ. එතකොට ඔය අහනුයි මමුනුයි එකතු වුණාම ඔය ඉදන් සත්‍යය කියන එක පරාමාසයට ඇදෙන අවස්ථාවකුත් තියෙනවා. මේකේ වෙනස මොකද්ද? අපි මේ අවස්ථාවේදී කතා කරපු එකේ ඒ ප්‍රසන්ට් මූමන්ට් එක තමයි අපි දැන් ඉස්සෙල්ලා කතා කළේ. ඔය අනිත් පැත්තට අනේක ප්‍රසන්ට් මූමන්ට් එක නෙමෙයි. ඒ කියන්නේ අර මනුස්සයා දැකලා යමක් ඕගලන්ට ලැබිලා තියෙනවා. දැන් කෑම කට්ලට් එකක් දැක්ක කම හිටම අපි සුබයි කියලා ගන්න. මේක ඇතුලේ මොකක්වත් නැතුව පුස්සක් වෙන්න පුළුවන්නේ. ප්ලාස්ටික් වලින් හදපු එකක් වෙන්න පුළුවන්. අපි එක පාටම රැවටලා වගේ සුබයි කියලා ගන්න. හැබැයි දැන් ওই කට්ලට් එක කෑවොත් එහෙම අන්න එතකොට ඕගලගේ බඩට මොකක් හරි හම්බ වුණානේ නේද? එහෙමනම් මට මෙහෙම එකක් වුණා කියන එක පසු එකක් හැටියට තියෙනවා. අන්න එහෙමනම් ඔයගලන්ට පේනවා එක ප්‍රසන් මූමන්ට් එක නෙමෙයි කියන එක. ලැබිලා ඉවරයි. යමක් ලැබිලා වෙනසක් වෙලා තියෙනවා කියන එක. අන්න ඒ අවස්ථාවේදී ඉදන් සත්‍යයෙන් අරක රසයි කියලා එහෙම අනුමත කළා ඉදන් පරාමාසයට ඒක ඇතුළේම තියෙනවා. ඉතින් මේක පෙන්වන්නේ මොකක්ද මේ? අර බෝල කූඩු ඇකිලෙනවා වගේ පරාමාසය ඉදන් සත්‍යයට යනවා, ඉදන් සත්‍ය පරාමාසයට යනවා. මේ පෙන්නලා දීලා තියෙන්නේ අපේ මේ චලනයන් ඇති වෙන්නා වූ. අපි කියවන්නේ අපි ස්ට්‍රීම් එකක් කියලා. වතුර ටිකක් නිශ්චලව තියෙනවා නම් ඉතින් ඔහේ තියෙනවා කියන එක තියෙනවා. මේක රැලි ඇති කර ගැනීම කියන එක තියෙනවානේ. ධාරාව ගැලීම. මේ ධාරාව ගලන එකේ ෆන්ඩමෙන්ටල් බිල්ඩින් බ්ලොක් එක තමයි මේ පෙන්නලා දීලා තියෙන්නේ. මේකෙන් තමයි චලිතයක් ඇති වෙන්නේ. මේකෙන් තමයි ඔක්කොම ප්‍රශ්න ඇති වෙන්නේ. මෙන්න මේ විදිහටයි ඇති වෙන්නේ. ඔන්න ඕක තමයි අවබෝධය තමන්ට ගැඹුරටම තමන්ට තේරෙන්නේ. ඉතින් ඕගොල්ලන්ගේ ප්‍රධාන භාවනාවම මේක තමයි. මෙන්න මේ දෙක, මේ කාරණා තුන උඩින් මේකට ඇතුළට ඇතුළට ඇදෙනවා කියන එක, ඒ තේරුම් ගැනීම කියන එක. ඉතින් ඕක අපි පස්සේ බලමු. අද උදේ භාවනාවත් එක්ක පොඩ්ඩක් බලනවා කියන එක. එතකොට අපි ඊළඟට අපි බලමු මේකේ මේ ඔය දැන් අපි මතක තියාගන්න මේ 4යි 5යි 6යි කියන එක. එතකොට මේ 4යි 5යි 6යි කියන එක මතක තියාගන්න අපි බැලුවොත් එහෙම 6 වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා 6 වෙනි ස්ලයිඩ් එකේ ඔයගලන්ට පේනවා මෙතන මේ පැත්තේ තියෙනවා කාම විතක්කය කියන එක. මෙතන තියෙනවා කාමී වර්ධවා හැසිරීම. ඒකෙන් අපිට මෝහය කියන එක ඇති වෙනවා. ඒකෙන් ඇති වෙනවා විහිංසා විතක්කය කියන එක. කෙනෙක්ගේ තියෙන ප්‍රශ්නයක් තමයි මම කාමීවත කාම විතක්කයක් ඇති වෙච්ච ඵලයට මං කාමී වර්ධවා හැසිරෙනවා. නමුත් අපි ඒක කරලා ඉවරයිනේ. මව කුසට යන අවස්ථාවේදී කාමී වර්ධවා හැසිරීම අපි හැමෝම කළා. එතකොට එහෙමනම් කාම විතක්කෙන් කාමී වර්ධවා හැසිරීම, ඒකෙන් මෝහි විහිංසා විතක්කය. ඒතර පල්ලෙහැම් වෙන්නේ මොකද? කාම විතක්කෙන් ව්‍යාපාද විතක්කේ, ව්‍යාපාද විතක්කෙන් විහිංසා විතක්කය කියන එක. එතකොට ඒ කියන්නේ මේ 4යි 5යි 6යි අනිත් පැත්ත හැරෙව්වොත් මොකද වෙන්නේ? අපිට එනවා අර ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එක නේද? මෙතන කාමී වර්ධ 10 හැසිරීම මේ පහත් එක්කනේ සම්බන්ධ වෙලා තියෙන්නේ. අන්න 4යි 5යි 6යි මෙතන ඒකේ පේනවා. එතකොට දැන් මේකේ ප්‍රතිඵලය, මේ ඇකිලීමේ ප්‍රතිඵලය මොකද්ද වෙලා තියෙන්නේ? දැන් බලන්න. මේ පරාමාස කාය ග්‍රන්ථයේ ඇතුළට ඉදන් සත්‍යාභිනිවෙස කාය ග්‍රන්ථයේ ඇවිල්ලා ඇකිලිච්ච අවස්ථාවක් මේ අපි පෙන්නන්නේ. ඒ වෙලාවේදී මේ අභිජ්ජාවයි ඒ වගේම චේතනාවයි දෙන්නම එකයි. අභිජ්ජාව ඇවිල්ලා තිනෝ චේතනාව තින තැනට ඇවිල්ලා තියෙන. දකුණත පැත්තෙන් උගලන්ට පේනවා මේ කාම සංඥාව කියන එක තියෙනවා. එතකොට ඉදන් සත්‍යය පරාමාසය දැන් එකට තියෙන. මෙතින් මේ වේදනාව දෝමනස්ස සහගතයි. ඒක තමයි අර කිව්වේ මනුස්ස ඉද්ධියා බැලුව එකපාරටම අභිජ්ජාව උන තත්පරින් 10 එකක් යන්නේ නැහැ. අන්න ලපයක් හොයාගත්තා දෝමනස්සේ. එතකොට මේක නිසා අපි ඉතින් මේ බයෙන් අගති ගමන යනවා කියන එක තියෙනවා. ඉතින් මෙතන මේ ලියලා තියෙන්නේ අර බුදුහාමුදුරු කිව්ව වාක්‍ය අනිච්චා භික්කවේ කාමා තුච්චා මුසා මෝස ධම්ම. මායා කතමේතම් භික්කවේ බාල ලාපනා කියලා. ඒ කියන්නේ මේ කාම සංඥාව නිසා ඇති වෙන්නේ මොකද්ද? අපිට මේ දෝමනස්සය පමණයි. මෙන්න මේක හොඳට අවබෝධ වෙනවා. මේකෙන් ඇති වෙන්නේ මේ දෝමනස්සයක් පමණයි කියලා. මේ කාම සංඥාව. දෝමනස්සය කියන්නේ ඉතින් දුකක් නෙමෙයි. එතකොට ඉතින් මේ මේකේ අවබෝධයේ සහගතව තමන් එන්නා වූ දේ තමයි මේකේ පෙන්වන්නේ. ඉතින් ඔය අපි ගුවා මේ භාවනාවට අපි ගන්න මෙන්න මේ පස්වෙනි ස්ලයිඩ් එකයි කියලා. අදුගේ භාවනාවත් එක්ක කෙනෙක් කල්පනා කරනවා නම් එතනින් බලන්නේ දැන් ඔය උපේක්ඛාව කියන එක එහෙම තියෙනවා නම් අපි ඉතින් මේ උපේක්ඛා නිමිත්තෙන් මේ පානාතිපාතය කියන එක එහෙම අයින් කරනවා. ඒ පානාතිපාතය අයින් කරලා ඊට පස්සේ අපිට මෙතන මේ අවිද්‍යාව කියන කතාව මගපල චිත්තයන් මගින් අයින් කිරීමක් කියන එක කරන්න පුළුවන්. ඒක ගලායෙන් පස්සේ මෙතන මේ අභිනිවේශය ළඟ තියෙන කාම සංඥාව කියන එක අයින් කරනවා. පේනවද ඒක ක්‍රමයට එන හැටි? අර 6 වෙනි ස්ලයිඩ් එකේ තියෙන උත්තරේ දැක්කට පස්සේ තමන් එනවා මේකේ අනිත් පැත්තට. දැන් උපේක්ඛාවක් ඇති වෙලා ඉනන්. දැන් අපි මේ උපේක්ඛාව නැති වෙන්නේ මොකක් නිසාද? වේදනාව කියන එක අල්ලගෙන ඉඳලා නේද? එතකොට මට මේ වයින් ඇති වෙන්නේ දෝමනස්සය කියන එක නම් දන්නවනම් එහෙනම් ඉතින් මට මේ වේදනාව නොනිද නෑ නේද? එතකොට එහෙමනම් Tamanට පේනවා මේක අනිත් පැත්තට කරකිනවා. අර මෝහි කතාවේදී ලොකු බෙල්ට් එකෙන් අපි කිව්වා 1.3 මෝහි ඉඳන් මේක කරකෝලා ඇදලා ගන්නවා කියලා. ඕකනේ අපි නිතරම කරකිනා වූ බෙල්ට් එක. දැන් එහෙනම් ඉතින් ඒකේ අනිත් පැත්තට යනවා කියන එකනේ මේ පානාතිපාතය උපේක්ඛාවට දැන් අපි දෝමනස්සය කියන එක වැඩක් නැහැයි කියන එක එහෙනම් වේදනාව අත්හැරලා දානවා සුඛ වේදනාවක් නැත දුක වේදනාවක් නැත මට ඔක්කොම ඇති වෙන්නේ දෝමනස්ස සහගත වූ දුක්ඛයක්ම තමයි අන්න එහෙනම් තමන් උපේක්ඛාවට ගියා උපේක්ඛාවට ගියා නම් පානාති පාතේ අතහැරියා අවිද්‍යාව කියන එකේ අයින් කිරීම කියන එක තියෙනවා ඉතින් මගපල චිත්තය ගත්තා නම් ඒක ඇති ඊළඟට ඒකෙන් අපි ආපහු එනවර කාම සංඥාව දැන් පෙන්වනවාද බුදුහාමුදුරුවෝ කාම අනිච්චා භික්ඛවේ කාම කාම සංඥා කියලා පෙන්වනවානේ මේක නිසා තමයි මේ කතාව ඇති වුනේ දැන් ඒකේ අනිත් පැත්තට බැලෙනවා කියන එක තියෙනවා එතකොට ඒකේ උදේ භාවනාවේ අර්ථය ගන්න ඕන අද අලුතෙන් කරන කෙනෙකුට විශේෂයෙන් බැලිය යුතු දේ තමයි මෙන්න මේ කාරණා තුන නිසා ඒ අභිනිවේෂයයි අවිද්‍යාවයි මෝහයයි මෙන්න මේ කාරණා තුන නිසා මේ පරාමාසයේ ඉඳන් සත්‍යයට ඇදෙනවා කියන එක හොඳට තේරුම් ගන්නවා ඒක තමයි මේ ඔයගලංග ප්‍රධාන භාවනාව එවනම් අපි ඊළඟ ආපහු සූත්‍ර දේශනාවට යමු ඒ සූත්‍ර දේශනාව ඊළඟ කාරණේ හැටියට පෙන්නනෝ මහණෙනි නැවත අනිකක්ද කියන මේ ආර ශ්‍රාවක තෙමේ ආරණ්‍යයට පැමිණියහු වෘක්ෂමූලයට පැමිණියහු ශුන්‍යාගාරයට පැමිණියහු මෙසේ කල්පනා කරයි මේ මම යන දෙකින් හෝ මගේ යන දෙකින් හෝ ශුන්‍ය වේ මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා ඔහුගේ සිත ආකින්චන්නාජන සමාධි හේතුවේ පහදේ පැහැදීම ඇති කල්ලි මේ භවයෙහි ආකින්චන්නායතන සමාධියට හෝ පැමිණි ප්‍රඥාවෙන් හෝ මිදේ ශරීරයාගේ මිදීමෙන් මරණය මත යම් කාරණයකින් ඔහුගේ උත්පත්ති සිදුවන විපාක විඥානේ කුසල විඥානට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ මහණෙනි මේ දෙවෙනි ආකින්චන්නායතන සමාධියට හිතූ ප්‍රතිපදාවයයි කියනු ලැබේ ඉතින් මේක පෙන්වන්නේ මොකද්ද මේ ආකින්චන්නායතනට යන්න තියෙන දෙවෙනි කාරණේ ශුන්‍ය මිදන් අත්තේනවා අත්තෙනි එනවා කියලා ගන්න. ඉතින් මේ කියන දේවල් මේවා මේ මමයේ මගේ කියලා දෙයකින් ශුන්‍යයි කියන එක. මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියනවා තිනකොට ඉතින් මම මගේ කතාව මිනිසෙකුට ඇති වෙනවා. එතකොට මේ පුද්ගලයා මේවයින් මේ ශුන්‍යයි කියලා ගන්නවා. ඉතින් අපි මේ භාවනාව කරලා තිනවනේ සීල සූත්‍රයත් එක්ක අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයට පත් වෙනවා නම් මගේ කියලා ගන්න වටිනවා. ඉතින් ඒක ගලයෙන් පස්සේ මෙතෙන් දෙන්නේ. ඉතින් දැන් බලන්න මෙතන මේ බුදුහාමුදුරු පෙන්නන මේක තමයි දෙවිනි කාරණේ. මේ දෙවිනි කාරණේ වුණාට මේකේ ප්‍රඥාවේ අධිකයි. මගපල්ලාභිය නිතරම කියනා උදයක් තමයි මට නම් ওই පළවෙනි ධ්‍යාන දෙවිනි ධ්‍යානය ප්‍රීති සුඛය මොකුත් නැහැ. මම මේවා එකක්වත් මගේ නෙමෙයි කියලා ගත්ත ඔළුව එක පාටම විශාල වෙලා ගිහිල්ලා මම මෙන්න මෙතෙන්ට ආවා කියලා. ඉතින් ආ බොරුවක් නෙමෙයි කියන්නේ මේ බුදුහාමුදුරු පෙන්නන මේක ඇත්තක් කියලා. බුදුහාමුදුරු පෙන්නන මේ පළචිත්තේ නම් වපු ගම එයාට එක පාටම මෙතෙන්ට එන්න පුළුවන්කම තියෙනවා කියලා අත්තිනි ධානයට ඊළඟට පෙන්නනවා මහණෙනි නැවත අනිකක්ද කියමේ ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ කල්පනා කරයි කිසි තැනක මම යන කිසිවෙක්ද නැත කිසිවෙකුගේ මම යන කිසිවක්ද නැත නුඹ යන කිසිවෙක්ද නුඹගේ මම යන කිසිවක්ද නැත මෙසේ පිළිපන්නා වූ ඒ බහුලකට වාසය කරන්නා වූගේ සිත ආකින්චන්නායතන සමාධියේදී පාදයි පෑදීම ඇති කල්ලි මේ භවයේ හෝ ආකින්චන්නායතන සමාධියට පැමිණි ප්‍රඥාවෙන් හෝ මිදේ ශරීරයාගේ මිදීමේ මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ ඉපදීම සිදුවන්නා වූ විපාක විඥානී කුසල විඥානට සමාන වේ යන මේ කාරණය ඇත්තේ එතකොට මේක තමයි තුන්වෙනි ආකින්චන්න සමාධියට හේතු ප්‍රතිපදාව දැන් බලන්න මෙතෙන්දි කියනවා මේ කිසි තැනක මම යන කිසිවෙකුත් නැත කිසිවෙකුගේ මම යන කිසිවෙකුත් නැත නුඹ යන කිසිවෙකුත් නැත ඒ කියන්නේ මොකද්ද මේ තමාව සකස් කළොත් තමයි තමාව පවතින්නේ රාගය නිසා අපි සකස් කිරීම සිදු වෙනවා කියලා එයා තේරුම් ගන්නවා එයා දැනගන්නවා මේක මේ වේව් එකක් විඥාන ධාරාවක් තමයි මෙතන මේ තියෙන්නේ නැත්තම් මේකේ මොකක්වත් මේ මම කතාවක් මේක නෑ තමාව සකස් කළොත් විතරයි මේක තියෙන්නේ කියලා එතකොට මෙතන මේ තුන්වෙනි ප්‍රතිපදාව කියලා කියන්නේ මෙතන මේ අනාශ්‍රව අවස්ථාවක තිබෙනා වූ එකක් එනම් ඉස්සෙල්ලටත් වඩා ප්‍රඥාව වැඩි අවස්ථාවක් තමයි බුදුහාමුදුරු මෙතනින් පෙන්නන්නේ. එතකොට මේක තේරුම් ගන්න නම් අපිට පුළුවන් අර 2B diagram එකට ගියොත් ඒ කෙනෙකුට මේකේ ලකුණු කරගන්න පුළුවන් දෙයක් තියෙනවා. ඕගලන්ට පේනවා මෙතන මේ පරාමාසය මේ සංස්කාරයේ කියන එක තියෙනවා. ඒක ඔය පරිදේවී කියන තැන තමයි ඔය තියෙන්නේ. ඊළඟට ඕගලන්ට ආපහු පේනවා මේ වේදනාවෙන් දම් බයාගතියට රේකාවක් තියෙනවා. ඊළඟට අපි ඇඳල නැති රේකාවක් තියෙනවා පරාමාසයෙන් දම් දෝසාගතියට. එතකොට මේ රේකා දෙක කැපෙන දැන තමයි අපිට එන්නේ ශෝකය කියන එක. එතකොට එහෙමනම් මේ පරිජීවයෙන් දම් ශෝකයට යෑමක් කියන එක තියෙනවා. අන්න ඒ රේකාවට අපි ලියාගමු 2A කියලා. පරිදේවයේ ඉඳන් ශෝකයට තියෙන රේඛාව අපි 2A කියලා ලකුණු කරගත්තොත් ඊළඟට ආපහු අපිට තියෙනවා මෙතන මේ රූපයේ ඉඳන් සංඥාව දක්වා යන එක. ඒක කෙනෙකුට ලකුණු කරගන්න පුළුවන් 1A කියලා. ඉතින් ඕගලන්ට තේරෙනවනේ අර බන්ට් එක කැඩිච්ච කතාවේදී අර මිනිස්සයා ආපහු දුවල යනවා නේද? පරිදේවී ඉඳන් එයා ශෝකයට යනකොට අපිට පේනවා එයා ආපහු රූපයක් සිමෙන්ති ටිකක් හරි මේක හදන්න හොයා ගන්නවා කියන අර්ථයට නියන්නේ. එහෙමනම් ඒකෙන් රූපේ ඉඳන් එයා සංඥාවට යනවා, සිමෙන්ති දාලා හදනවා කියලා නේද? අන්නේ අර්ථයක් උතුම් තියෙනවා. ඊළඟට ආපහු මේ සංඥාවෙන් ඉඳන් චේතනාවට දක්වා යන එකට අපිට දාගන්න පුළුවන් 1B කියලා. සංඥාවෙන් ඉඳන් චේතනාවට රේඛාවක් ඇඳලා 1B කියලා දාගන්න පුළුවන්. ඊළඟට මෙතන තියෙනවා සංඥාව ඉඳන් චේතනාවට 1B. එතකොට මෙතන තියෙනවා මේ ශෝකය කියන එක. ඒ ශෝකයේ ඉඳන් අපි මේ පැත්තේ තියෙන්නේ දෝමනස්සය. එතකොට ඒ ශෝකයේ ඉඳන් දෝමනස්සයට යන එකට අපිට දාගන්න පුළුවන් 2B කියලා. ඊළඟට අපිට පේනවා මේ දෝමනස්සේ ඉඳන් වම් අත පැත්තට තියෙන දුක්ඛය කියන එක. එතකොට දෝමනස්සේ ඉඳන් දුක්ඛය දක්වා යන එකට අපි දාගමු 2C කියලා. ඊළඟට මේ චේතනාවේ ඉඳන් විඥාණයට යන එකට අපිට ලකුණු කරගන්න පුළුවන් 1C කියලා. ඒක නම් රේඛාව ඇඳලාම තියෙන කොළපාටි නේද? ඒකට 1C කියලා දාගන්න පුළුවන්. එතකොට දැන් එහෙනම් අපිට මෙන්න මෙහෙම දෙයක් පේනවා. මේක හරියට මේ වේව් දෙකක් යනවා වගේ. උඩින් එකක් එනකොට යටින් එකක් අනිත් පැත්තෙන් එනවා. එහෙම නැත්නම් ඔයාලට හිතන්න පුළුවන් මෙතන පරිදේවයේ ඉඳන් මම ශෝකයට යනකොට මම මේ රූපේ ඉඳන් සංඥාව දක්වා යනවා. අන්න බන්ට් එක කැඩුනා, කැඩිලයි කියලා කවුරු හරි මිනිස්සෙක් හදලා ඇවිල්ලා තේකක් බොන්න ඉන්නකොට අනිත් මිනිස්සෙක් ඇවිල්ලා කිව්වහම මේම කැඩිලයි කියලා. ඒ කියන්නේ දැන් ඉතින් තමන්ගේ සංඥාවට යනවනේ කොහොමද? ඒක බොන එක නෙමෙයි, මං කොහොම හරි හොඳ සිමෙන්ති දාලා හරි හදනවා කියන සංඥාවන් එයාගේ එහෙම ඇතිවීමක් කියන එක තියෙනවා. ඒ වගේම තමයි මෙතන දැන් මේ ශෝකයේ ඉඳන් තමන් දෝමනස්සයට යනවා කියන එක. ඒක ටිකක් ගැඹුරට තමන් බලන්න ඕනේ. අර ඉස්සෙල් අරක තිබිච්චව මාන්නේ. දැන් අර මිනිස්සේ දඩටි කෙහෙම විරිත්තලා ඇවිල්ලා කිව්වායින් පස්සේ නිකන් තමන්ට ලැජ්ජාවක් තියෙනවානේ, මේ මිනිස්සයා මේ ඇවිල්ලා මට දඩටි ගත්තුන මට ඔච්චං කළා වගේ කියලා නේද? එතකොට මේක නෙමෙයි මානපාර. ඉදන් සච්චේ ඉඳන් බයගතිට තියෙන එක මානපාර නේද? ඒකේ බලපෑම කියන එක තියෙනවා. ඒක ටිකක් ප්‍රඥාවෙන් යුතුව බැලිය යුතු එකක් උතන තියෙනවා. එතකොට අපි මෙතන ශෝකයේ ඉඳන් දෝමනස්සයට යනකොට අපි සංඥාවෙන් ඉඳන් චේතනාව දක්වා යනවා. මම මේක හොඳට සිමෙන්ති දාලා හදනවා ආදී වශයෙන් ඉතින් ඉම්ප්‍රූව් කරලා පවත්න්නා වූ ස්වභාවයක්. ඒකනේ අර කැඩිච්චා වූ බන්ට් එක මම දැන් හදන්නේ හොඳ ස්ට්‍රෝං සිමෙන්ති දාලා වගේ වගේ අගයන් හිමු වැඩි දියුණු කිරීමක් උතන තියෙනවා. ඊළඟට අපි මේ චේතනාවෙන් ඉඳන් විඥානීය දක්වා යනකොට මේ පැත්තෙන් ඕගලන්ට පේනවා දෝමනස්සේ ඉඳන් අපි දුක්ඛය දක්වා යන. ඒ දෝමනසෙන් දුක්ඛයට යන එක පාටුම මිනිසෙකුට තේරෙන්නේ නැහැ. ඒකින්ද රහතන් වහන්සේ පෙන්නනවා මේ දෝමනසයේ පල්ලෙහා තියෙනනේ ප්‍රීහේ විප්පයෝගේ. ප්‍රීහේ විප්පයෝගයට ආවේ කොහොමද? ජාති දුක්ඛ ප්‍රීහේ විප්පයෝග නේද? ඒකට ප්‍රීහේ විප්පයෝගේට මම ඇවිල්ලා තියෙන ජාති දුක්ඛ හරහා නම් මං ආපෝ අන්න මම දුක්ඛය කරා ලිඳට වැටිච්ච මිනිස්සයා ලිඳ කටින්ම ආපහු එන්න ඕනේ. අන්න ඒ වගේ මං දුක්ඛය හරහා නම් වැටුනේ මං ආපහු දුක්ඛයට යනවා. අන්න ඒ වගේ අර්ථයක් තමයි මේ තේරුම් ගන්න තියෙන්නේ. දෝමනස්සේ ඉඳන් අපි ඒ දුක්ඛය කරා යනකොට මෙතන චේතනාවෙන් ඉඳන් විඥානීය දක්වා ගමන් කරනවා. එතකොට පේනවද මේ පල්ලෙහයි මම පරිදේව වෙලා මේ පැත්තේ කෙරවලට දුක්ඛය දක්වා යනකොට උඩින් විඥානීය දක්වා ගිහිල්ලා තියෙනවා. දැන් ඔන්න ඔය තුන්වෙනියට කියපු කතාව ඒ කියන්නේ මම දෝමනස්සේ ඉඳන් දුක්කෙට යනවා කියන අවස්ථාව එහෙම ඒ අවස්ථාවේදී චේතනාවෙන් ඉඳන් විඥාණයට යනවා කියන එක අපි හොඳට ප්‍රඥාවෙන් උතු බලමු චේතනාවේ අර්ථ දැක්වීම තියෙන්නේ මොකක්ද චේතනාවේ පෙන්නන කාමීසු සංයුත්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා ආයන් චේතනා කියලා කාමී සංයුක්ත වෙන ඒ කියන්නේ කනෙක්ටඩ් කියන එකයි විහෙරති භාවිතෝ කියලා කියන්නේ ඩිවලොප් කරන වැඩි දියුණු කරන අජෝ සංඥා කියලා කියවන්නේ තියෙන අල්ලගෙන ඉන්න මොනවද අපි අල්ලගෙන ඉන්නේ භවය භවය තමයි අල්ලගෙන ඉන්නේ එතකොට එහෙමනම් දැන් මෙතෙන්දි කල්පනා කරමු මේ චේතනාවේ අර්ථ දැක්කේ තුන්වෙනි කාරණේෙන් අපි පටන් ගන්නවා භවය තමයි මම අල්ලගෙන ඉන්නේ අජෝ සංඥා අර මිනිස්සේ අර බණ්ඩ ගේම හදන්න යන්නේ මොකටද භවය පවත්තන්න නේද එතකොට දැන් අපි වැඩි දියුණු කිරීමක් කියන එක කරනවා දැන් දෙවෙනි කාරණේට එනවා චේතනාවේ අර්ථ දැක්කේ පළවෙනි එක කිව්වේ සංයුත්තයි දෙවෙනි කාරණේදී පෙන්නුවේ අපි ඩිවලොප් කරනවා කියන එකයි භාවිතෝ ඩිවලොප් කරනවා මොනවද අපි ඩිවලොප් කරන්නේ බන්ට් එක කැඩිච්ච මනුස්සයා නම් හොඳ බන්ට් එකක් හදනවා කියලා ඒකේ අගයන් වැඩි කරන්න හදන්නේ නේද ඒ වගේ අපි ඩිවලොප් කරන්න යන්නේ මොනවද දියුණු කරන්න යන්නේ රූපාගේ වේදනාගේ චේතනාගේ ඒ මනුස්සයාගේ කල්පනාව මම හොඳ බන්ට් එකක් හදනවා ඕගොල්ලන්ගේ කල්පනාව හරි නෑනේ අද මගේ තියෙන රස්සාව මං හොඳ රස්සාවක් හොයාගත්තා නම් අර අර මහත්තුරු වාගේ හොඳ ගේක ඉඳගෙන හොඳට කාලා හොඳට සැපට ඉන්න පුළුවන් නේද එතකොට බලන්න ඒ අගයන්නේ තියෙන්නේ එතකොට මට හොඳ වේදනාවක් ඇති වෙනවා ඒගොල්ලෝ මේ හොලිඩේ එකට යන්නේ ක්‍රූස් එකේ වගේනේ මටත් ඒක යන්න පුළුවන් ආන් ඒ වගේ තමන් දාගන්න හොඳ වේදනාවක් මට ඇති වෙනවා එතකොට පේනවද මේ රූපාගේ වේදනාගේ චේතනාගේ එතකොට දැන් ඊළඟට දැන් මේකේ අපේදී අපි චේතනාවේ වර්ත දැක්වීම පළවෙනි එකට කනෙක්ටඩ් මොනවටද මම සංගත වෙලා තියෙන්නේ මොනවාගෙන්ද මම භාවිතා කරන්නේ ඕක දිනු කරන්න දැන් අර බන්ට් එක හදන්න සිමෙන්ති අරව මේව ගන්න ඕවාගේ මොනවද රූපාගේ වේදනාගේ සංඥා මෙන්න මේවා තමයි මම කනෙක්ටඩ් වෙලා තියෙන්නේ සම්බන්ධ වෙලා තියෙන්නේ මගේ මේ හොඳට ලොකුට මේක හදන්න දැන් බලන්න මේක මේ ටී කප් එකක් වගේ නේද රූපයයි වේදනාවයි චේතනාවයි ගත්තාම උගලන්ට පේනවා නිකන් කප් එකක් වගේ කියලා. ඒ කප් එකේ හැන්ඩල් එක නේද මේ විඤ්ඤාණය කියලා කියන්නේ. මෙතන මේ රේඛාවකින් තියෙන්නේ අර 1C කියලා ලකුණු කරගත්තී. අන්න කප් එකේ හැන්ඩල් එක වගේ. එතකොට මේ ටී කප් එක ඇතුළේ මොකද්ද තියෙන්නේ? මේ සංඥා. මේක පුහු සංඥාවක් නේද? කිසියම් ගති උත්තක් තියෙනවද බලන්න. දැන් බලන්න මේක කොහොමද ඇවිල්ලා තියෙන්නේ? මෙතන සුබයි කිව්වා පළවෙනි මුසාවනේ මලමුත්‍රා ආසුචි ගොඩකට අපි සුබයි කිව්වා ඊට පස්සේ ඉතින් අපි අදත්තාදානේ තමයි භාවිතා කරලා අපි මේක කරකවනවා ඉතින් ඒකෙන් නිත්‍යයි කිව්වා නේද රස්සාව තියෙන හින්දා තමයි අඹ ගෙඩිය කන්න පුළුවන් වෙන්නේ අදත්තාදානේ එතකොට දෙවෙනි එක නිත්‍යයි කිව්ව එක බොරු රස්සාවෙන් තක් ගාලා දොට්ට දානවනේ එතකොට සුබයි කිව්ව එක නිත්‍යයි කියන එක ඉවත්ව කරා දැන් අපි කියනවා සුකයි කියලා තුන්වෙනි බොරුවට ආවා එතකොට එහෙනම් මේ ටී කප් එක ඇතුලේ මොකක්වත් නැහැ මේක හිස් මේ හිස් වෙච්ච දෙයක් භාවිතා කළා නේද මම මේ විඥානීය කියන එක හදන්නේ ගති උත්තක් නැති දෙයකින් කියන එක ඉතින් අර සංඥාව මිරිගුවක් කියලා හැම කිව්වේ නේද අන්න ඒව හැම ඉතින් වැටහෙනවනම් Tamanට ඉතින් එකපාරට තමන්ගේ සිත නතර වෙනවා අනාශ්‍රෝ චිත්තය කියන එකට යනවා ඒක තමයි මේ පෙන්නන්නේ එතකොට ඉතින්දී රැල්ලක් නැහැ ධාරාවක් නැහැ. ඉතින් මේ ධාරාව කියන එක මේක පේනවා මේ උඩින් අපි කිව්වේ මේ දකුණු අත පැත්තට යනකොට පල්ලෙහෙන් යටට එනවා. වතුරු වීදුරුවක් ගන්නකො වතුරු තටාකයක වාගේ එකක උඩින් වතුර පාර උඩට ගියොත් වීදුරුවක නම් වතුර කැලක් තියලා දකුණු පැත්තට ගියොත් අන්න ඒ පැත්තේ වතුර උඩට යනවා. ඒ උඩට ගියොත් එහෙම ඒක යටම කෙරෝලේ වතුර ටිකට මොකද වෙන්නේ? ඒක ඒ පැත්තෙන් වමට ඉන්න පටන් ගන්න. ඔයාට එහෙම ඉන්න බෑනේ. එතකොට එහෙනම් මේ පැත්තෙන් එක පැත්තකට ගියා නම් වමේ ඉඳන් දකුණට උඩේක ගියා නම් දකුණේ ඉඳන් වමට එනවා. ඒක නේද මේ පෙන්ලා තියෙන්නේ. මේක කැරකීමක් තමයි තියෙන්නේ. මේ පැත්තට ගියා නම් මෙහෙන් අනිත් පැත්තට එනවා කියන එක තියෙනවා. අරක උඩට ගියා මැරලා වැටුණා. ඊට පස්සේ අනිත් පැත්තට යනවා. එතකොට මේක කැලක් තියලා ওই විදිහට සිද්ධ වීමක්. එහෙනම් ඉතින් වේව් එකක් තියෙනවා කියන එක පේනවා. එතකොට මෙතන මෙයා තේරුම් ගත්ත මේ මමේ කියලා කතු කවුරුකුත් නැහැ, මගේ කියලා එහෙනම් වේව් එකක් නැහැ. අන්නේ අනාසෝචිත්‍යයට එහෙනම් ওই ටී කප් එකෙන් එන්න පුළුවන්කම කියන එක තියෙනවා. මම මේ බොරු පුහු සංඥාවක් අරගෙන තමයි මේ හැන්ඩල් එකක් හදාගත්තේ. පුහු සංඥාවක් තමයි මම මේ දැනගත්තේ කියන එක තමන්ට වැටහෙනවා. අපි ඊළඟට සූත්‍ර දේශනාවට ආපහු යමු. මහණින් නැවත අනිකත් කියන්නේ ආර ශ්‍රාවකතුමනි මෙසේ කල්පනා කරයි. මෙලූ යම් කාමයෝත් පරලෝ යම් කාමයෝත්ද, මෙලූ යම් කාම සංඥාවෝත්ද පරලෝ යම් කාම සංඥාවෝත්ද, මෙලූ යම් රූපයෝත්ද පරලෝ යම් රූපයෝත්ද, මෙලූ යම් රූප සංඥාවෝත්ද පරලෝ යම් රූප සංඥාවෝත්ද, යම් කම්පානෝන ධ්‍යාන සංඥාවෝත්ද යම් ආකින්චන්නායතන ධ්‍යාන සංඥාවෝත්ද, මේ සියලු සංඥාවෝ ඉතිරි නැතුව නිරුද්ධ වෙද්ද යම් මේ නිව සංඥා නාසඤ්ඤායතන සමාධියක් වේද, ඒ ශාන්තේ ඒ ප්‍රණීතේ මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූ ඕගේ සිත නිව සංඥා නාසඤ්ඤායතන හේතුයි පහදී. පැහැදීම ඇති කල්ලි මේ භාවයෙන් නිව සංඥා නාසඤ්ඤායතන සමාධියට හෝ පැමිණි. ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයාගේ මිදීම මරණින් මතු යම් කාරණයකින් ඕගේ උත්පත්තිය විපාක විඥානයේ කුසල විඥානයේට සමාන වන්නේ යන මේ කාරණේ ඇත්තේ. මහණනි මේ නිව සංඥා නාසඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනු ලැබේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා අපේ මේ ඔක්කොම තීරණයන් තීන මිද්ද අවස්ථාවේදී මෝහයෙන් ගත්ත මේ තීරණ තමයි කියලා. ඉතින් අන්න ඒ වගේ සංස්කාරයන් ඒව මගියයි නොගෙනීමෙන් තමයි අපි නිව සංඥා නාසඤ්ඤායතන කියන එකට යන්නේ. ඉතින් දැන් අපිට පෙනුනේ අර සුබයි කියන කතාවනේ මෙතන ඇදිලා ගිහින් තියෙන නේද? පරාමාසී ඉඳන් ඉදන් සච්චියට ගිහිල්ලා. ඉතින් ඒවයි ඒවෙන් අපි තීරණයක් අරගෙන වටාටක් එහාටයි මෙහාටයි ගරගුණාට පස්සේ නේද, මැෂින් එක එහාට මෙහාට ගියාට පස්සේ ඉතින් දැන් තමන් තීන මිද්ද වෙලා ඒ තීරණයන් තමයි අපි අරගෙන තියෙන්නේ. ඉතින් අපි මේක පැහැදිලි කරලා තියෙනවා, ඒ හදන්නා වූ සංස්කාරයන් මගේ නොවන ප්‍රමාණයට ඒ අනිත්‍යභාවයේ සංඥාවේ අනිත්‍යභාවයේ දැනගෙන තමයි නිව සංඥා නාසඤ්ඤායතනෙ වෙනවා කියන එක. අපි ඔක පැහැදිලි කළා අර බඩු බාසුන් නැහැගේ කතාවෙන්. බාසුන් නැහැට හම්බුණා ලී කෑලි තුනක්, දෙකක් හොඳයි එකක් ගුල්ල ගහලා. බාසුන් නැහැට කරගන්න දෙයක් තිබුණ නැහැ. බාසුන් නැහැ හැදුවා, මේසේ හැදුවට පස්සේ පේනවා මේ දකුණු පැත්තට ඇවිල්ලා තියෙන අර ගුල්ල ගහපු ලී කෑල්ල. ඒ පාර බාසුන් නැහැ මේක දැන් ක්ලේම් කරන්නේ නැහැ. එයාට බයයි මේක කොයිලා හරි කඩාගෙන වැටේද කියලා. එයා ක්ලේම් කරන්නේ නැහැ සංස්කාරය මගේ කියලා. අන්නේ தත්ත්වයටපත් වෙලා තමයි නිව සංඥා නාසඤ්ඤායතනෙ කියන එක තියෙන්නේ. එතකොට දැන් මෙතන පෙන්වන්න පුළුවන් ඔය විඥානීය කියන එකේ හට ගැනීම, ඒ රයිසිං ඔෆ් කොන්ෂස්නස් කියන එක ගත්තාම ඕක මේ බෙල් ෂේප් කර්ව් එකක් වගේ හැදෙන්නේ. ඒ කියන්නේ මේ වේදනාවෙන් චේතනාවට දැන් රේඛාවක් තියෙනවනේ නාම රූපත් එක්ක නේද? අන්න එතන බලන්නකො නාම රූප විවහම වේදනාවක් නිරූපණය වෙන්නේ. එතකොට එහෙම ගිහිල්ලා ආභව එක මේ පැත්තට මේ බහැලා යනවා ඉදන් සච්චේ දකට. එතකොට බෙල් ෂේප් කර්ව් එකක් මෙතනම හැදිලා තියෙනවා. ඉතින් ওই කර්ව් එක කොහොම තියෙනවා නෙමෙයිනි, කර්ව් එක අර වතුර පාරිනවා වගේ අර හැන්ඩල් එක හදාගත්තා කියන්නේ ඒක මේ පැත්තට ගියා නේද? එතකොට මේ පැත්තට ගියා කිව්වහම ඔයගලන්ට පේනවා ආපහු අපිට පේනවා කර්ව් එක පරාමාස කාය ග්‍රන්ථයෙන් විඥාණයට ගියා ආපහු මේ පැත්තට බහැලා යනවා කියන එක. නෝමල් කර්ව් එකක් අපිට පේනවා. එතකොට දැන් බලන්න මේ අවස්ථාව වෙනකොට අපි ඔය අපේ මාන්නේ කරන්නා වූ දෙයක් නේ තියෙන්නේ. ඔය බෙල් ෂේප් කර්ව් එකේ පීක් එක අපේ තියෙන්නේ මාන්නේ කතාව. මං කිව්වේ මම කැකිරි මාළුවක් කාලා තිනවා පොඩි කාලේ. දැන් කවුරු හරි කැකිරි මාළුවක් මට හදලා දුන්නාම මං කල්පනා කරනවා අර ඉස්සෙල්ලා කාපු එක කොච්චර හොඳයිද කියලා. මොකද අර ටේස් බඩ්ස් ගිහිල්ලයි මේකේ ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් තමන්ගේ මාන්නේ හින්සා අරක ගේනවා. එතකොට මේ බුදුහාමුදුරුව මෙතන පෙන්නන්නේ මේ කම්ම විඥානේ නේද? පෙර වූ කර්මය නිසා ඇති වුණා වූ ඒ විඥානයන් තමයි මේ පෙන්වන්නේ. ඉතින් අර බෙස්ට් එක මම අරගෙන ඉනවා මගේ මාන්නේ නිගෙන්නේ අතීතේ කාපු එක කොච්චර හොඳයිද කියන එක නොදන්නා කම උඩ නිසා තමයි දුකයි කියලා දන්නේ නැහැ. නමුත් අපි බෙස්ට් එකක් අපි ගේන්නේ අපි හිතාගෙන ඉන්නේ ඉතින් ඒ වුන තමයි හොඳයි කියන එක. එතකොට අන්නේ අර්ථයක් මතක තියාගෙන අපි බලමු ඊළඟ සූත්‍රයේ පෙන්නනවා මෙසේ වදාළ කල්ලි ආයස්මත් ආනන්ද ස්ත්‍රයන් වහන්සේ භාගතුන් වහන්සේට මේක කිව්වා. ස්වාමීනි මේ ශාසනයේ මහණ තෙමේ මෙසේ පිළිපන්නේ ඉතින් මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ මේ විපාක භවය නොපවත්නේ. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මතු විපාක භවය නොපවත්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරු කරමින් මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. ස්වාමිනී, මේ මහණතෙම පිරිණිවේද? ආනන්දේ, මේ ඇතම් මහණේ පිරිනොම් පාන්නේ, ඇතම් මහණේ පිරිනොම් නොපාන්නේ කියලා වදාළ. ස්වාමිනී, යම් හේකින් මේ ඇතම් මහණේ පිරිනොම් පාන්නේ, ඇතම් මහණේ පිරිනොම් නොපාන්නේ? දීට හේතු කවරේද? පත්‍ය කවරේද? ආනන්දේ, මේ ශාසනයේ මහණතෙමේ මෙසේ පිළිපන්නේ. මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ දැන් විපාක භවය නොපවතින්නේ. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මාගේ මතු විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරු කරමි මෙසේ උදර්ශනා උපේක්ඛාව ලබයි. හෙතෙම ඒ උපේක්ඛාවට මමයි මගේ යයි සතුටු වෙයි. මමයි මගේ සතුටු වෙන්නා මගේ යයි තෘෂ්ණාවෙන් බැසගනි. ඒ උපේක්ඛාවට සතුටුන්නා වූ මමයි අනාදී කියන්නා වූ තෘෂ්ණාවෙන් බැසගන්නා වූ උපේක්ඛාව විඥානි ඇසුරු කරන ලද්දේ ඒ දැඩිකොට අල්ලා ගැනීම. ආනන්දේ, දැඩිකොට අල්ලා ගැනීම සහිත වූ මහණතෙමි පිරිපාන් පාන්නේ නොවේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. එතකොට මෙතෙන්දි මේ වෙන්නන්නේ, ඉතින් ආනන්ද හාමුදුරුවෝ දැනගෙන ඉඳලා තියෙනවා මෙතන මේ කර්ම විඥානේ තමයි මේ බුදුහාමුදුරුවෝ කතා කරේ. නේව සංඥා නා සංඥායතනටත් ගිහිල්ලා, ඉතින් යා පිරිනොම් පානවද කියලා ඇහුවාම ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නවා එක්කෙනෙක් පිරිනොම් පානවා, එක්කෙනෙක් පිරිනොම් පාන්නේ නැහැ කියලා. එතකොට එක්කෙනෙක් මේ උපේක්ඛාව කියන එකට සතුටු වෙනවා නම්, ඒ කියන්නේ අභිනන්දනා කරනවා නම්, අභිවදිත අජෝසායතිත්‍ත්‍ති කියලා ගන්නවා නම්, ඉතින් ඒ පුද්ගලයා එතන ඉපදෙනවා කියන එක තියෙනවා. පිරිනොම් පාන්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ අර ඒ උපේක්ඛාවෙන් ඉතින් අයින් කරන්න පුළුවන් පාණාතිපාත කතාවන් එහෙම ඉතින් ඒවා අයින් කළානේ මෙතන මේ ගිහිල්ලා තියෙන්නේ නේද? ගිහිල්ලා හැබැයි ඉතින් එයා ඒ උපේක්ඛාව අල්ලගෙන ඉන්නවා. උපේක්ඛාව අල්ලගෙන ඉඳීම නිසා ඒ පුද්ගලයාගේ ඉතින් අර අවිද්‍යා ස්වභාවය කියන එක මේ පහුණ ඉතින් අදත්තා දානේ කොහේ හරි ලෝකෙකට ඉපදුනා නම් ඉතින් අදත්තා දාන කතාවට එනවා නේද? එතකොට එයා පිරුණම් පෑමක් කියන එක නෑ. එතකොට ඊළඟට ආපහු පෙන්නනෝ මේ ස්වාමිනී දැඩකොට අල්ලා ගන්නා වූ මේ මහණතෙම කුමක් දැඩිසේ අල්ලා ගනීද? නිව සංඥා නා සංඥා එතනියයි කියලා වදාලා. ස්වාමිනී, මේ මහණතෙමේ දැඩකොට අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගන්න. ආනන්දේ, මේ මහණතෙමේ වනායේ දැඩකොට අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගන්න. ආනන්දේ, යම් මේ නිව සංඥා නා සංඥා එතනියක් වේද මේ වෙනායි දැඩිවල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවයයි කියලා තථාගතයන් වහන්සේ පැවසුවා. ඉතින් ඕක මේ මනුස්ස ලෝකේ මිනිසයන් ඉතින් හිතාගෙන ඉන්නවා මේ මනුස්ස භවය තමයි හොඳම එක කියලා. නමුත් බුදුහාමුදුරු මේ සූත්‍රයේ පෙන්නන හොඳම භවය නිව සංඥා නා සංඥායතන කියන එකයි කියන එක. ඉතින් මේකේ වෙලා තියෙන ඉතින් මේ මුගදෙනෙක් ගන්නා වූ වරදවා වටාගෙන තමයි බුදුහාමුදුරු මේකේ තමයි ඉපදෙන්නේ කියන එක නේද? බුද්ධත්වයට පත් වෙන්නේ මේකේ කියන එක. ඉතින් බුදුහාමුදුරුව මේකට එන්නේ හේතුව ඉතින් බැරි වෙලාවත් බුදුහාමුදුරුව දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ හිම බුද්ධත්වයට පත් වුණා නම් එහෙම මිනිස්සුෙකුට කරගන්න දෙයක් නැහැ නේ. අන්තිම අසරණනේ අපි නේද? අපිට උඩ පයින් විතරයි තියෙන්නේ. මොකද දිව්‍ය ලෝක යන්නේ කියලා. හැබැයි ඉතින් එතනින් එහා පැත්තට ඉන්න දෙවිවරුන්ට බ්‍රහ්මයන්ට ඒගොල්ලන්ට බුදුහාමුදුරුව මෙතන ඉන්නවා ඇවිල්ලා බණ අහන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඉතින් බුදුහාමුදුරුව අපි ගැන අනුකම්පා කරලා තමයි මේකට ඇවිල්ලා තියෙන්නේ. ලෝකේ බැලන්ස් කරන්න බුදුහාමුදුරුව එන්නේ. ඒක වරදවා වටහා ගැනීමක් තමයි තියෙන්නේ. එතකොට ආනන්දේ, මේ ශාසනයේ මහණතෙමි මෙසේ පිළිපන්නේ මෙමි. පෙර මා විසින් යම් කර්ම රැස් නොකරන ලද්දේ නම් දැන් මගේ විපාක භවය නොවන්නේ. දැන් කර්ම රැස් නොකලේ නම් මතු විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් වේද ඒ දුරු කරමි මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයිද? හෙතෙමි උපේක්ෂාවට මමයි මගේ සතුට නොවේ. මමයි මගේ නොකියයි ඒ තෘෂ්ණාවෙන් බැසගෙන නොසිටි ඒ උපේක්ෂාවට සතුරු නොවන්නා වූ මමයි මගේ නොකියන්නා වූ එහි බැසගෙන නොසිටින්නා වූ ඔහුගේ ඇසුරු කළා වූ විඥානය නොවේ. ඒ දැඩිකොට අල්ලා ගැනීම නොවේ. ආනන්දේ, දැඩිව අල්ලා ගැනීම නැත්තා වූ පිරුණම් පාන්නේ කියලා වදාළා. ඉතින් ඒක පෙන්වන්නේ මේ උපේක්ෂාවට ගිහිල්ලා ඒක නාබිනන්දති නාබිවදති නාජෝසායතිත්‍ති කියලා ගන්නවා. එතකොට එහෙම කරනවා නම් ඉතින් ඒ පුද්ගලයා මේ පිරිනොම් පානවා කියන බුදුහාමර පෙන්වන එක්කෙනෙක් අල්ල ගන්න උපේක්ඛාවට ගිහලා අනිත් එක්කෙන ඒක නාබිනන්දති නාබිවදති නාජෝසායතිත්‍ති කියලා ගන්නවා. ස්වාමිනී ආශ්චර්ය, ස්වාමිනී අද්භූතේ, ස්වාමිනී ඒ සමාපත්තිය ඇසුරකොට භාගතුන් වහන්සේ විසින් ඕගයන් ඊතර කිරීම වදාරලද? ස්වාමිනී, ආර්ය වූ විමුක්තිය කවරේද? ආනන්දේ, මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයන් මෙසේ කල්පනා කරයි. මෙලොව යම් කාමයෝත්තෙද්ද පරලොව යම් කාමයෝත්තෙද්ද මෙලොව යම් කාම සංඥාවෝත්තෙද්ද පරලොව යම් කාම සංඥාවෝත්තෙද්ද මෙලොව යම් රූපයෝත්තෙද්ද පරලොව යම් රූපයෝත්තෙද්ද මෙලොව යම් රූප සංඥාවෝත්තෙද්ද පරලොව යම් රූප සංඥාවෝත්තෙද්ද යම් කම්පානෝන ධ්‍යාන සංඥාවෝත්තෙද්ද මේ ආකින්චඤ්ඤායතන සංඥාවෝත්තෙද්ද යම් නිවසඤ්ඤා නාසඤ්ඤායතන සංඥාවෝත්තෙද්ද මේ සියල්ලම සක්කාය නම් මේ ඒ සක්කාය කිරින් දැඩිසේ අල්ලා ගැනීම නැතු චිත්තයාගේ යම් විදීමක් වේද ඒ අමෘතය නම් වේ. එතකොට මේ බුදුහාමුදුරු මේ අවස්ථාවේදී ඔක්කොම ටික ගත්තා මේ දක්වා කිව්ව කාරණා නේද? රූප රූප සංඥා, කාම කාම සංඥා. ඔය විදිහටින් ආකින්චඤ්ඤායතන, නිවසඤ්ඤා නාසඤ්ඤායතන. ඉතින් මේ හදන්න පුළුවන් හොඳම එකනේ බෙස්ට් එක කිව්වේ නිවසඤ්ඤා නාසඤ්ඤායතන නේද? දැන් අපි හදපු යන් ලොකුම දේනේ අපි මේ ශරීරේනේ අපි හදාගත්ත හොඳම ලොකුම දේ. ඉතින් ඕකේ හදන්න මේක 80ෙන් කැඩෙනවා. ඒ පාර ප්‍රමාණිකූලව බැලුවා මේවා අයින් කරගෙන ගිහිල්ලා අර කම්පිටිෂන් එක දිනන්න බෑ කියලා ආකින්චන් ආයතන නිවසඤ්ඤාන සංඥායතට තියලා මේවා ඔක්කොම මේවෙන් හැදලා තියෙන සක්කාය කියන එක තමයි වෙන මොකක්වත් නෑ. ඉතින් මේක පේනවා මේ 2B ඩයග්‍රෑම් එකේ මේක හරියට අර අපි දැන් වතුර පාරක් වගේ මේක කිව්වනේ මේක දෙපැත්තට යනවා කියලා නේද? ඒ කියන්නේ මේක ෆ්‍රේම් එකක් නේද? මේ පංච නීවරණ වලින් උත් කරන්නේ ওই ෆ්‍රේම් එකනේ. මේක ගහගෙන ගහගෙන යනවා කොහොමද ගහගෙන යන්නේ? කාමච්ඡන්දේ තියෙන තැනින් ගැහුවා මොන රූපේ ඉඳන් සංඥාවට නේද? ඉතින් විපාර ව්‍යාපාදයකින් ගහනවා. ඉතින් මේ දැන් නාම රූප කියලා ගත්තාම ඉතින් දෝමනස් සහගත දේවල් නිතියෙන. ඉතින් ඒවා ව්‍යාපාදයෙන් ගහනවා. මේ හරියෙන් ගත්තාම චේතනා විඳන් විඥාණයට තීන මිද්දේ නේද? එහෙම නැත්නම් මේ දකුණු අත පැත්තෙන් දැන් ෆ්‍රේම් එකේ මේ පැත්තට ආ උද්දච්චේ ඉඳන් ගහනවා. මේ පරපල්ලයට එනවා. ඒ පාර සැකේසි අවිද්‍යාශ්‍රය ඉඳන් කාමාශ්‍රයට ගහනවා. ගිහිල්ලා මේ ෆ්‍රේම් එක සම්බන්ධ කරගන්නවා. ওই පැත්තෙන් බැලුවත් ඉතින් ওই එකම ධර්මයේ තමයි පේන්නේ. ඉතින් මේක මෙහෙම කරගෙන එහෙනම් අපි ඉස්සෙල්ලා අර අනාසෝචිතීදිත් පෙන්වුවා මේක දුවන හැටි. මේක ගලයන් පස්සේ මේ ධාරාව දිව්වාම හිතන්න මේ චේතනාව තියෙන තැනින් යමක් මේ ඇතුළට බහිනවා. ඒ බහින ඒවා තමයි ඉතින් ඒකේ අහාමුණි මමුණි මේක අස්සේ හැංගිලත් ඉන්නවා. හරියට මේ බ්ලොටින් පේපර් එකකින් මොකක් හරි එකක් ඉරුවට පස්සේ ඒ තීන්ත ටික ගිය තැනක් හොයන්න බෑනේ. ආන් මේ වගේම නැත්තම් මේ සිංක එකකට වතුර දැම්මාම ඒක ඇවිල්ලා අර බටේ දිගේ යනවා. ගිය තැනක් හොයාගන්න බෑ. ගිහිල්ලා අර අහනුයි මමනුයි ඉන්න තැන තමයි ඒක හැංගිලා තියෙන්නේ. ඉතින් ඕකෙන් ඇතිවිලා තියෙන්නේ මේ සක්කාය දිට්ඨිය. ඉතින් අපි දැක්කනේ ඉතින් අහංකාරය නිසා මමංකාරය ඇති වෙනවා. මමංකාරයෙන් අහංකාරය දැන් ඉස්සෙල්ල පෙන්වන්නේ ආනින්ජ ඩයග්‍රෑම් වලින් නේද? එතකොට විඥාන ධාරාව ගලලා තින් ඕක තමයි අපි ඔය අත්තා කියන එක හදාගෙන ඉන්නවා කියන එක. ඉතින් මේ සක්කාය ඕන් බොඩි. ඒ තලයේ ජීවත් වෙලා මම ඉඳිමි කියන අර්ථයට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක ඒකේ මිදීමක් තියෙනවා නම් අන්න ඒක අමෘතයයි කියන එක බුදුහාමුදුරුව ඒක පෙන්වනවා. ආනන්දේ මෙසේ වනාහි මා විසින් කම්පාන වන ධ්‍යාන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරන්නදී. ආගින්චඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරන්නදී. නිවසඤ්ඤා නාසඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරන්නදී. ඒ සමාධිය ඇසුරු කොට ඕගයන් ඈතර කිරීම දේශනා කරන්නදී. ආර්යු මුක්ෂය දේශනා කරන්නදී. ආනන්දේ ශ්‍රාවකයාට වැඩ කැමති වූ අනුකම්පායත්තව ශාස්ත්‍ර විසින් අනුකම්පා උපදවා කටයුතු යමක් වේද මා විසින් ඒ උපට කරන ලදී. ආනන්දේ මේ වෘක්ෂ මූල වෙත මේ ශුන්‍යාකාර වෙත ආනන්දේ ධ්‍යාන කරව සමාධි උපදවා ප්‍රමාදනෝ පසු පසු තැවිලිනෝ මේ උපට අපගේ අනුශාසනාවයේ වදාළසේක. භාගතුන් වහන්සේ මේක වදාළ සතුට සිත් ඇති ආනන්ද හඳුරු භාගතුන් වහන්සේගේ වචනේ සතුටින් පිළිගත්තා කියන එක තියෙනවා. එතකොට කොහොමද මේකේ භාවනා කරන්නේ? ඉතින් මේ භාවනාවට ඉතින් ඕන කෙනෙක්ට තියෙන්නේ බලන්න මේ පළවෙනියට පෙන්නුවේ මේ අපිට මේ කාම සංඥා අරව දේවල් නිසා ඇති වෙන්නේ මේ අභිජ්ජා ව්‍යාපාද සාරම්භ කියන එකයි. ඉතින් නම්බර් 3 ඩයග්‍රෑම් එකේ ස්ලයිඩ් එකේ ඒක පේනවා නේද? එතකොට ඒකේ අපිට පේනවා මම ඉන්නේ මෙන්න මේ කුකුල් කොටුව ඇතුලේ. මම කරන දේවල් ඔක්කොම මායයක් දන්නවා. මට මොකක් හරි එකක් හොඳයි කියලා පේනවාද එයාත් දන්නවා මෙයාට මේක හොඳයි කියලා. එතකොට මං කුකුල් කොටියෙන් පයින් නදනකොට එයා දෙනවා ඒ කෑම. අන්න පණින්න එපා එළියට මෙන්න මේ කෑම කාලා ඉන්නේ කියලා. දැන් මෙයා තීරුම් ගත්ත මේ මම අහුවෙලා ඉන්නේ මේ ට්‍රික් එකට තමයි. මම මේ උගුලට අහුවෙලා ඉන්නේ නැහැ. මේ කූඩුව වාගේ කන්දෙන් තියෙනවනේ තුබහවාගේ නේද? මම මේකෙන් එළියට පැන ගන්නවා කියලා දැඩි ලෙස අදිෂ්ඨානයක් ගත්තා. මේ ඔක්කොම මේ කාම තුච්ඡා මුසා මෝස ධම්ම බාලයාගේ වචනයකින් වෙච්ච දෙයක් වාගේ මම මේක ඇතුලේ ඉන්නේ නැහැ කියලා ඒ දැඩි ලෙස ගත්තායින් පස්සේ අන්න එයාට මේ තමන්ට පුළුවන්කම තියෙනවා ඒ මේ ආනිංජ කියන එකට යන්න තමන්ග හෙල්ලෙන් නැතු ඉන්න පුළුව මේක ටවුන්ද මේ හෙල්ලෙනවා කියෙනක තිය සතිස් බෝධි භාක්ෂික ධර්මයන් භාවිතා කරල ම එලියට මේකෙන් පැනගන්න වරි අටමක වගේ දේවල් සත්ත බෝජ්ජන්ගේ වගේ දේවල් භාවිතා කරන එතට ඒක තමයි පලවෙනිට භාවනාව හැට තිනම මේක අහුවෙන්නේ නෑ මේ ගැන මේ අහුවෙලා තියෙන ඉතින් මේ සුභයකටන අහුවෙලා තියෙන්නේ ඒකන කිව අපමානන් සුභාවිතා එතකොට ඊළඟට දෙවිනි කාරණයට පෙන්නනවා ඒක අපිට පේනවා ඉතින් ඔය 2B ඩයග්‍රෑම් එකත් එක්ක තමයි ඒක හොඳට පේන්නේ මේ ඔක්කොම ප්‍රශ්නයන් ගත්තාම මෙන්න මේ රූපය නිසයි මේක ඇති වෙලා තියෙන්නේ මේ කාම කාම සංඥා කතාවල් මේක රූපය නිසයි ඇති වෙන්නේ ඉතින් එහෙමනම් ඉතින් ඒ කියන්නේ දික්ටි අනුසයෙන් තමන් ඇඟිල්ල දික් කරලා පෙන්නලා පෙන්නනවා මේ රූපයට සුඛයි කියලා තමයි මේ කතාව තියෙන්නේ එතකොට මේකේ රූපය ඇති සුඛයක් නැහැ ධාතු වශයෙන් බැලුවා මල මුත්‍රා ආසූචි ගඩක් කියලා බැලුවාට පස්සේ තමන්ට පුළුවන් වෙනවා ආකාස සංඥා ඇතිනි දදතු පුඤ්ඤම් පවටිති ගාතාව වගේ එතෙන්ට යන්න ඊට පස්සේ එයාට පේනවා මේ ආකාස සංඥා ඇතිනි ස්පර්ශකෙමින් වේදනාවන් එහෙම ඇති වෙලා තියෙනවා එතකොට දැන් මේ ආකාස සංඥා ඇතිනි වේදනාවන් මං අභිනන්දනා කරන්න වටින්නේ නැහැ මොකද මේකත් අනිත්‍යයි අන්න ඒක නාබිනන්දති නාබයෝදති නාජෝසාය තිට්ටති කියලා ගත්තා ඒකනේ අර කාරණා අටකින් කිව්වේ රූප රූප සංඥා කාම කාම සංඥා ඒ විදිහට පෙන්වන්නේ නේද දිට්ඨ ධම්මික කියලා එතකොට එතනින් ඒක අභිනන්දනා කරන්නේ නැත්නම් ඔන්න එයාට පුළුවන් වෙනවා මේ විඥානං චායතනිය කියන එකට යන්න දැන් ඉතින් විඥානං චායතනිය තියෙන්නේ වේදනාව කරිට අර බෙස්ට් එකේ කතාව වගේ තමයි අපි ඉතින් මුලින් රූපය හොඳයි කියලා නේ හිතාගෙන හිටියේ ඉතින් අර සාරාම්භය අපිට පෙනුනා මෙතන තියෙන කම්පිටිෂන් එක කවදාවත් දිනන්න බෑ ඕගොල්ලන්ට කිසිම රස්සාවකින් හිතන්න පුළුවන්ද මේ මේ දේ හොඳ වෙනවායි කියලා කොයි රස්සාව ගත්තත් ඉතින් ඒකම ප්‍රශ්නේ තමයි නේද එතකොට කම්පිටිෂන් එකක්ම තමයි තියෙන්නේ අරයා කියන ඔයාගේ රස්සාව වගේ මං ආට වඩා හොඳ රස්සාවක් මම කරන්නේ ආදී වශයෙන් එතකොට රූපයත් එක දිනන්න බෑ ඉතින් ඒකෙන් අයින් වුණා බර්ගිය ධානයේට ධානයට ගියාම මෙතනත් ප්‍රශ්නය මම පළවෙනි ධානයට ගමු දෙවෙනි ධානයේ කියන මාව කපනවා එයා කියන මොකද්ද ඔයිට වඩා හොඳයි මේක කියලා ඔහොම ඔහොම ගිහිල්ලා ඉතින් අන්තිමට ගත්තාම 6 වෙනි ධ්‍යානටත් කියලා එහෙනම් ඉතින් මේ වේදනාව දැනෙන්නා වූ යම්කිසි පරතරක් තියෙනවද එයාට පේනවා මේකෙන් දිනන්න නම් පුළුවන් කමක් නැත්තේ නෑ එහෙමනම් එයා කියනවා ඒතං සන්තං ඒතං පනිතං යතිදං ආකින්චන්නායතන අත්තෙනි ධ්‍යානය හොඳයි එතකොට අර වේදනාව ගැන සංඥා මනසිකාරය නැති එක කියන එක අන්නේ අවස්ථාවේදී තමයි අපි කිව්වේ ඕගලන්ට අර මේ භාවනාව ගන්නේ කියලා මොකද ස්ලයිඩ් 5 එක අරගෙන එතින්දී අපි බලනවා අර මතකද අපි එතින්ට ආවේ අහංකාරය නිසා මමංකාරය කම්පිටිෂන් එක නේද ඉනීක්වලිටි එක නිසා තමයි මේ ප්‍රශ්න අපිට ඇති වෙන්නේ ඒක පෙන්වන්නේ අහංකාරය නිසා මමංකාරය ඇති වෙන හැටි භවයේ භෝගී කියන එකද විස්තර කරලා පෙන්වන්නේ එතකොට මමංකාරය ඇති වුණා නම් ආපහු අහංකාරයක් ඇති වෙනවා එතකොට අපි ඒක හොඳට ඒක කරකෝල තමයි මේ භවයේ භෝගී ඕකාරය කියන එක තමයි මෙතන තියෙන්නේ අන්තිමට ඉතින් දැන් මෙතින්දී අපි අර වාක්‍ය තුන තමයි හොඳට භාවනාවට ගන්න. එතකොට පෙර මෝහේ දෝෂ සහිතෝ ජීවත් වීම පානාති පාතේ. එතකොට මෙතෙන්දී දෝෂ සහිතෝ ජීවත් වෙනවා කියන්නේ මෙතන තියෙන වෝකාරය. අර චේතනාව නේද? ආකාස සංඥායතනි වාගේව අරගෙන. එතකොට ඉතින් රෝගී සංඥාවක් නේ. එතන ඉන්න පුළුවන් කියලා. ඒක ගත්තොත් මට මේ ප්‍රශ්නේ කියනවා. එතකොට ඒක කල්පනා කරනවා. අනිත් අතට ඊළඟ වාක්‍යයට අපි කල්පනා කරනවා දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම අදත්තා දානි අද මං කරන්නේ මොකද්ද මේ රස්සාව කරගෙන මුදල් උපයාගෙන ජීවත් වෙලා ඉන්නවා කියන එක ඒක තමයි මගේ දැන් තියෙන අවිද්‍යාව නිර්වාණයට යන්නේ නැතුව ඊළඟට කාමයේ වරදවා හැසිරීම කාම සංඥාව එහි ඇලීම අබිනිවේෂය කියලා මෙතනින් ගත්තා එතකොට මේක අරගෙන අපි කාරණා තුනේ මේ පරාමාසය ඉදන් සත්‍යයට ඇදෙන හැටි කියන එක අපි හොඳට කල්පනා කර. එතකොට ඒක කල්පනා කළාම ඒක මං කිව්වා භාවනා කරන හැටි විඥාන ආහාර පාරේ බලලා මට මොකක්වත් ලැබෙන්නේවත් නැතුව මිනිස්සේ දිහා බලලා ඒ මිනිස්යාගෙන් කිසිම දෙයක් හම්බ වෙන්නේ නැතු උලම් පාරක්වත් වදින්නේ නැහැ. ඒ කියන්නේ මේ අවිද්‍යාවයි මේ මෝහයයි අතර මොකක්වත් නැහැ නේ. ඒකනේ කිව්වේ පෙර අවිද්‍යාවයි පසු මෝහයයි අතර කිසි දෙයක් නැහැ. කිසි දෙයක් නැතුව තමයි මම මේක එකපාරටම කරන්නේ අර සුබයි කියලා එහෙම ගන්න. ඒකට පරාමාසයේ ඉඳන් සත්‍යයට ওই විදිහට ඇදෙන. ඒ අවස්ථා තුන හොඳට බලලා ප්‍රසන්න මොමන්ට් එකේ මේක වෙන එක. ඉතින් මේකට ආව නම් මේක ඊළඟට අනිත් පැත්තට යනවා. අනිත් පැත්තට ගියා නම් ඉතින් එහෙනම් දෝමනස්සේ තමයි අපිට ඇති වෙලා තියෙන්නේ. මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලය මොකද්ද? දෝමනස්සය. එතකොට එහෙම නම්දින් තමන් ඒ දෝමනස කතාවට ගිහිල්ල වෙල්ල දැන්. ඉතින් දැන් තමන්ට එහෙන උපෙක්කාවට එන්න පුළුවන් ඒ කියන එක පේනවනේ. ඇයිතින් දෝමනස්සේ කියන්නේ දුකක් නේ. ඉතින් දුකයි කියලා දැක්කනම් එහෙනම් ඉතින් මම මේ වේදනාවන් සඳහා චිත්ත සංස්කාරයෙන් හදනවා කියන එක මම කරන්නේ නැහැ. ඉතින් උපේක්ඛාවට ගියා නම් එහෙනම් ඒකෙන් උපේක්ඛා නිමිත්තෙම ඉතින් මම මේ වැඩියෙන් භාවනා කරන අයටයි කියන්නේ. ඉතින් ගන්න පුළුවන් මේ පානාතිපාත කියන එක මම අතහරිනු. පානාතිපාති කියන එක අතහැරලා ඊට පස්සේ මගේ මේ අවිද්‍යාව කියන කොටස ඒවා අයින් වෙනවා. ඒ මඟඵල චිත්තයක් කියන එක ආව නම් ඇති අර ආයෙවෙනි ස්ලයිඩ් එක අවබෝධ කරගත්තා නම් ඇති වෙන්න ඕන ස්වභාවය තියෙනවා. මේක වෙන්නේ මොකද්ද කියන එක අවබෝධය. මෙතන තියෙන්නේ මේ සමුදයක් අස්තංගමයක් නේ. එහාට එනවා මෙහාට එනවා නේද? එතකොට ඒව ඇති වුණා නම් ඉතින් එහෙමනම් අර තමන්ට තිබෙන්නා වූ අභිනිවේශයේ තියෙන තැන මේ ලකුණු වෙනවනේ කාම සංඥාව. එහෙනම් මේ බුදුහාමුදුරු මුලින් පටන් ගත් එකට මේකේ වදිනවා. කාම කාම සංඥා කතාවට. එතකොට එහෙමනම් ඉතින් විඥානය කොහෙවත් පිටවන්නේ නැති වෙනවා. අනාශ්‍රව වෙනවා කියන එක ඒකෙම කරන්න පුළුවන්. එතකොට එච්චර දුරට යන්නේ නැති කෙනෙක් පළවෙනියෙන් කරන කෙනෙකුට බලන්න තියෙන ඉතින් මේ කාරණා තුනේ මේක ඇදෙනවා. ප්‍රතිඵලයේ හැටියට මට දෝමනස්සේ තමයි තියෙන්නේ. ඒක හොඳට භාවනාවට ගන්න පුළුවන්. ඊළඟට තථාගතයන් වහන්සේ පෙන්නනවා අර මේ අපි කරපු භාවනාව කර ශුන්‍ය බිඳන් අත්තේනවා අත්තනියනවා කියලා ගන්න භාවනාව. සීල සූත්‍රය එහෙම කළේ අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයට පත් වෙනවා මගේ කියලා ගන්න වටිනවා. අන්න ඒකෙදි ශුන්‍යතාවයට ඇවිල්ලා ඉතින් අත්තනි ධ්‍යානට එන්න ඕ දෙවෙනි කාර්යය. ඊළඟට පෙන්නවා අනාසෝ චිත්තේ කතාව නේද? මමයි කියලා කෙනෙකුත් නැත්නම් මගේ කියලා කෙනෙකුත් නැත කියලා. ඉතින් ඒකට අපි කිව්වා මෙන්න මේක හොඳට භාවනාවට ගන්න කියලා. කොහොමද? අපි පරිදේවි ඉඳන් සෝකයට යනකොට රූපේ ඉඳන් සංඥාවට යනවා. ඊළඟට සෝකේ ඉඳන් දෝමනස්සයට යනකොට සංඥාව ඉඳන් චේතනාවට යනවා. අන්න ඒ වෙලාවේදී චේතනාවේ අර්ථ දැක්වීම කියන එක හොඳට අපි කල්පනා කරනවා. මෙතන ඉඳන් ඉන්නඟකට යන්න ඉස්සෙල්ලා මෙතෙන්ද ඇවිල්ලා කල්පනා කරනවා. දැන් මම යන්න හදන්නේ විඥාණයටයි, චේතනාවේ ඉඳන් විඥාණයට යන්න ඉස්සෙල්ලා මොකද්ද මම මේ කරන්නේ? චේතනාවේ අර්ථ දැක්කේ කාමේසු සංවිත්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥාය චේතනා. එතකොට අජෝ සංඥා මොකද්ද මං අල්ලගෙන ඉන්නේ? භවය. එතකොට අර නියර හදාගත්ත ආපු එක්කෙනා බන්ට් එක හදාගෙන ආපු එක්කෙනාත් භවය තමයි අල්ලගෙන ඉන්නේ. එතකොට එයා වැඩි දියුණු කරන්නේ මොකද්ද? මේක කැඩුනනම් එයා හිතනවා මං හොඳට සිමෙන්ති දාලා හරි හදනවා කියලා නේද? වැඩි දියුණු කරන්නේ ඉන්න බන්ට් එකනේ වැඩි දියුණු කරන්නේ. දැන් රස්සාව කරන එක්කෙනෙක් එයා වැඩ දියුණු කරන්නේ අර රස්සාවට ගියා නම් මට හොඳට කාලා ඉන්න පුළුවන්, මෙච්චර නැතු හොඳ සැපට ඉන්න පුළුවන්, බෙන්ස් කාර් එකේ යන්නත් පුළුවන්. එතකොට මොනවද මේ අපි දැන් ඉගෙනගෙන කරන්නේ? ওই වැඩේනේ නේද? වැඩ දියුණු කරන්න හදන්නේ රූපාගේ, වේදනාගේ, චේතනාගේ. ආන්න එහෙනම් මෙතන අපිට වෙනවා මෙතන මේ ටී කප් එකක් හැදිලා තියෙනවා කියලා. එතකොට ඊළඟට ගන්නවා චේතනාය අර්ථ දැක්වීම පළවෙනි වචනේ. මොකකටද මම සංයුක්ත වෙලා තියෙන්නේ? මොකද්ද මම කනෙක්ටඩ් වෙලා තියෙන්නේ? එතකොට ඒකෙදි තමන්ට පේනවා ඒකේ ඒ රූපාගේ, වේදනාගේ, සංඥාගේ මේවා භාවිතා කරලා තමයි අපි ওই ඔක්කොම දේවල් හදාගන්න යන්නේ. ඉතින් මේ ටී කප් එක ඇතුලේ මොකද්ද මගේ ටී කප් එකේ තියෙන්නේ? හිස්. කිසිම දෙයක් නැහැ. පුස් සංඥාව. කොහොමද පුස්සුනේ? මුලින් මං සුබයි කියලා කිව්ව බොරුව. ඊට පස්සේ නිත්‍යයි කියලා කිව්ව දෙවෙනි බොරුව. සුබේට නිත්‍යයි කියලා දැන් මං ඇඟිල්ල දික් කළ කාමරාග අනුසයෙන් කිව්ව සුඛයි කියලා. තුන්වෙනි බොරුව නේද? එතකොට මේකේ කිසිම ගති උත්තක් ඇති දෙයක් නෙමෙයි මේකේ තියෙන්නේ කියලා තමන් තේරුම් ගත්තට පස්සේ අර සංඥාව මිරිඟුවක් එහෙම කියලා කිව්ව නේද? තමන් අන්න ඒක තේරුම් ගත්තට පස්සේ ඒකෙන් නේද මම මේ විඥානයක් හදාගන්නේ. එතකොට මෙතනදී අර චේතනාවෙන් තමයි විඥාණයට යන්නේ කියලා තමන්ගේ එක නතර වෙනවා. ඒක නිසා අපි අර දෝමනස්සේ ඉඳන් දුක්ඛයට යන කතාව එව නැති වෙනවා. එතකොට අර පින්වි ඩයග්‍රෑම් එකේ තියෙන මොකක් ඇකිලිලා උණී අන්තිමට දෝමනස්සයක් නේද? ඒක දුක්ඛයට මම යන්නේ නැහැ. එතකොට හැදුවොත් දුකයි. එහෙනම් ටී කප් එකේ හැන්ඩල් එක හදන්න යන තමන් අනාශ්‍රව වෙලා ඉන්නවා කියන එක තියෙනවා. ඒක තමයි හොඳට භාවනා කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ පෙන්නුවා මෙතින් මෙයා මේ නිව සංඥා නා සංඥායතට යනවා. ඒක අර බෙල් ෂේප් කර්ව් එකත් එක්ක අපි පැහැදිලි කරනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේවා ඔක්කොම සක්කාය. ආනන්ද හාමුදුරුවෝ ඇහුවා මෙයා පිළිම වෙනවම් පානවද කියලා. නෑ, පෙලක්කායි පිරිනවම් පානවා, පෙලක්කායි නෑ. කවුරු හරි අභිනන්දනා කරනවා නම් උපේක්ඛාවට ගිහිල්ලා එයා පිරිනවම් පාන්නේ නෑ. ඒ කවුරු හරි එහෙම නාභිනන්දති නාභිවතිති නාජෝසායති ඉට්ටති කියලා ගන්නවා නම් එයා පිරිනවම් පානවා. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඉතින් මේ ආර්ය වූදී ඇවිල්ලා මේ ඔක්කොම ටික බැලුවා. ඒ රූප සංඥා මේ මුළු පික්චර් එකම බුදුහාමුදුරුවෝ පෙන්නලා දීලා තියෙනවා. නේව සංඥා නා සංඥා යතනේ දක්වාම හදන්න පුළුවන් බෙස්ට් එකම පෙන්නලා පෙන්නවා. මේක නිකන් මේ ධාරාවක් වශයෙන් මේක දවලා මේක නිකන් මේ අහනුයි මවුනුයි අතරේ මේක හැංගිලා ඉන්නවා කියන එක විතරයි තියෙන්නේ, වෙන මොකක්වත් නැහැ. ඉතින් යාම අපි හදාගත්ත එකම මතුවෙලා අපිව කනවා වගේ වැඩක් නේද තියෙන්නේ. ඔච්චරනේ ඔක පෙන්නන්නේ. අපි මේක කරකෝල එකක් හදාගත්තා. ඒක හරියට කොටි පැටියෙකුට කන්න දීලා හොඳට ලොකෝටික ලොකු කරාම කොටියව අපිම කනවා. ආන්නේ වගේ තමයි තමම මේ අත්තා කියන එක අහංකාරයේ මමංකාරයේ ඒක හදාගත්තට පස්සේ ඉතින් එයා විසින් අපිට කියනවා දැන් ඉතින් හදාගත්තනේ දැන් මාව පවත්තන්න. අන්න ඒ වගේ දෙයක් මේකේ තියෙන්නේ. ඉතින් ඕක සක්කාය කියලා තේරුම් ගත්තා නම් ඕන් බොඩි එක කියලා ඒ පුද්ගලයා ඉතින් ඒක අත්හැරලා දානවා. ඉතින් ඒකනේ බුදුහාමුදුරුවෝ කිව්වේ අන්තිමට ඉතින් මේ දීමක් කියන මේක අමෘතය වෙනවා කියලා. ඒක තමයි ඉතින් කරන්න තියෙන භාවනාව. ඉතින් ඕන කෙනෙකුට කරන්න භාවනාව මේකේ තියෙනවා නේද? හොඳයි, එහෙනම් අපි මිනිත්තු 5-10ක් අරගෙන මේක මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.